අත්මට එහෙම ප්‍රශ්න තියෙනවද?
ප්‍රශ්නනේ මම මේ කිය අහගෙන හිටියේ මේ විදර්ශනා අර දාපු මේවෙක කමල් දාපු එක තමයි. ඒක නම් හරීම වටිනවා. මම කියන්නේ මම තව විනාඩි 20ක් කියවන්න අහගෙන ඉන්න තිබුණා. එයක් ඇහුවා මේ ඒක නම් හරියටම දැන් මට තිබුණු ලොකුම සහනයක් මට පේන්නේ අර ස්කයිප් එකෙන් පැත්තකට වුණ එක. මම දැනන් හිටියේ නැහැ. මම සවනත සිසලස එකෙන් පැත්තකට වෙනකොට මම දැනන් මම ඒක වෙන කාරණා නිසා පැත්තකට වුණාට ඒකෙන් දැන් දවස් දෙක තුනක් වල ඉඳලා මට ලොකු සැහැල්ලුවක් තියෙනවා ඔළුවට. භාවනා කරන ක්‍රමය වෙනස් කරගත්තා. ඒකෙන් ඒක දිගේ විදර්ශනා කරනකොට මම කියන්නේ රැයට කොයි වෙලාවට හරි ඇහැරුණම මම ඇවිල්ලා වාඩි වෙලා භාවනා කරන පැයක් පැයකමාරක් විතර ඒ කරනකොට මට මෙන්න මේ විදර්ශනාවට කියපු මුලින් කියපු ටිකට මම මුහුණ දුන්නා. කියන්නේ ඒක ඒක දැකගෙන යනවා. ගිහිල්ලා හරිද වැරදිද දන්නේ නැහැ. එතකොට මට වැටහුණා හොඳටම මම මෙන්න මේ දෙක අරගෙන කරන්න ඕන කියන එක. ඒ කියන්නේ පස්ස සමුදයයි නිරෝධයයි මේ අර ඒ කොටසයි අනිත් එක අතීත වර්තමාන අනාගත කියන අන්න ඒ දෙක මැද ඉඳගෙන කරන ඒකට පටන් ගත්තා ඊයේ රාත්‍රියේ. එතකොට මෙතන විදර්ශනා මේ වෙකේ කියන එක ඒකත් එක්ක හොඳට යනවා. නමුත් මෙතන දෙනවා හුඟක්ම ටිප්ස්. ඊටම වටින ඒවා ටිකක් අර එකක් නම් ඉතින් අර මමත් වෙනවා කියනවනේ. දැන් අපි යමක් ගැන මේක එකක් තමයි මේක දැන් මේ එන වේදනාව එකක් ද්වේෂද මෝහද ලෝභද කියලා එහෙම බලන්න එපා කියනවනේ. එහෙම බැලෙන්නේත් නැහැ. එහෙම බලන්න ගියාම හිරියට. එතකොට අන්න එහෙම ගොඩක්ම තියෙනවා. හරිම හොඳයි. භාවනාවේ දියුණුවක් කියන්නේ ආපහු භාවනාවට වැටුණු බවක් පේනවා. ඒ කියන්නේ මම දැකගෙන යනවා හරි වැරදි හරි මේ මොහොතේ තමයි මේ මොහොතේ ඉඳගෙන කරනකොට සත්ව පුද්ගල භාවයෙන් ඒක තොරවෙන්න හිතන්නේ නැතුව තමයි අර දැන් මේ විදර්ශනාවේ කිව්වේ. මම ටිකක් බැලුවා ඒකෙන් තොරවලා බලන්න. ඒක නිසා මේකේ අන්න එහෙම ටිකක් තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි. ඉතින් ඒවෙන් ප්‍රයෝජන ගන්න ඕන. මම නම් මේ දේශනාව ඇහුවේ නෑ තාම. ඒ හින්දා මම හරියටම දන්නේ නෑ. ඒ වුණාට හොඳ වෙන්න ඕන තියෙන ඒවා.
ඒක කරන්න හේතුව මොකද්ද මම දන්නේ නැහැ. මොකද ගිය සැරේත් අපි කතා කරේ ওই විදර්ශනාව ගැනනේ. එතකොට ඒ හාමුදුරුවෝ කියපු ටිකට මම ඉච්චරම ඒ කියන්නේ නිතරම අහන්න තියෙන එක තමයි ලැබුණේ. මේක නම් හරිම මට හිතෙන හරිම කාලෝචිතයි.
ඔව් ඔය වගේ ඒවා ආයේ ආයේ අහන්න. එතකොට හොඳයි. පුරුදු කරන ගමන් ආයේ අහන්න. එතකොට අර සමහර දේවල් අඩුපාඩු හදාගන්න පුළුවන් වෙනවා.
ඒ පැත්ත තමයි හුඟක්ම අවශ්‍ය මං හිතන්නේ.
ඔව් නිකන් කතා කර කර ඉතින් ওই එක කන්සෙප්ට් හදා ඉන්නවට වඩා අර ප්‍රායෝගිකව කරන එකේ අපේ අඩුපාඩු හදාගන්න එක නේ කරන්න ඕනේ. අසන්ත තව මොකද්ද කියන්න හැදුවා නේද?
කොහොමද කියන්න හැදුවේ? එහෙම මේක අමුතුසම
ප්‍රශ්න
තියාගෙන ඔළුවේ හිටියා. ඒක මොනවද කියපු නිසා ඒක ගැට ගියා. ඒ මතුවේ මම කියන්න මේ මාතකේ කියන දේශනාවල් අහගෙන යනකොට තේරෙනවා මාතේ එක පැත්තකටම තමයි ફોකස් කරලා යොමු කරන්න කියලා. ඒක දැක් කියලාකට හිතන පර්මතිව වගේ ඒ කියන්නේ අපි දන්නවා තමයි. නමුත් ඒ වුණාට අර උනාසී කියලා විලාසත් එක්ක බලන්න මට හිතෙනවා.
ඔව් මට හිතන්නෙත් නෑ අර සූත්‍රවල හොඳට විදර්ශනාපත්ත මතු කරලා පෙන්නනවා හාමුදුරුවෝ. අපි සාමාන්‍ය ගන්න තේරුමට එහාට.
ඔබතුමාට පුළුවන්ද තව ටිකක් අපිට විදර්ශනාව පැත්තෙන් දේශනා කරන්න, තමන්ගේ තමන්ට ලැබිලා තියෙන අත්දැකීම් පැත්තෙන් එහෙම හෙල්ප් වෙන ඒවා තියෙනවද?
මේ විදර්ශනා පැත්තෙන් ඉතින් මේ සයින්හන්සෙත් කියන්න ඇති අර දුක කියන එක මේ අපි දැන් දැනෙන දුකකටයි මේක හොයාගෙන යන්න ඕන කියලා නේද? එහෙම එකක් කිව්වල.
එහෙම දැක්කේ නැහැ මං. නමුත් ඒක හොඳටම වැටහෙනවා දුක කියන එක අපි හරියට දැකලා නැත්තම් ඒ දැක්ක මෙහෙම කියනවා නම් ඒ දුක කියන එක අපි දකින්න තරමටම තමයි මේ ගමන යන පහසු වෙන්නේ කියන එකක් මට හිතෙනවා.
ඔව් ඒක තමයි. දැන් ඒ කියන්නේ මම ගොඩාක් හිතන්නේ මේ අපි දුකේ අවබෝධයේ මධිකමමයි මේ මාර්ගය හරියට පැහැදිලි නොවෙන්න හේතුව. අපි අර පොතේ තියෙන දුකක් ඔළුවේ තියාගෙන ඕක නැති කරන්න හදනවා මිසක් අපිට දැනෙන දුකක් නැති කරන්න උත්සාහ කරනවා නෙවෙයි. තත් දුක කියන එක තේරුම් යන්න තමයි දුක හැදෙන එක නවත්තන්නේ.
ඉතන මට මතකයි ස්වාමීනාහන්සේ කියනවා ඒ දේශනා විදාතම් කිසිදෙකේ මත සම්බුදේකේ වැටුණා. ඒ කියන්නේ දැන් ඔය අර කායිකායනුපස්සු කියනකොට මේ අර පණවාගත්ත කය ගැන කියනකොට උදාසී කිව්වේ ඒ පණවා ගන්නවා කියන්නේ දැන් අපිට දැනෙන්නේ හුස්ම රැල්ලක්නේ, ආස්වාදයක් හරි ප්‍රාස්වාදයක් හරි. ඒකට එතනින්ම පංචපාදානස්කන්ධයක් හැදෙනවනේ. ඒ කියන්නේ එතකොට ඒක කියන ඒ කියන්නේ පද්ධතියේ හුස්ම කියන රූපය, වේදනාව, ඒක මොකද සිත් බව එහෙම ගිහලා පංචපාදානස්කන්ධයක්ම කියන දුකක් නේද? එතකොට උන්වහන්සේ එතනදී මතු කළා ඒ කියන්නේ අපිට මේ හැම එකකින්ම දුක කියන එක එතන පටන් ගන්න එතනින් දකින්න ඕනේ. ඒක අපිට සාමාන්‍ය විදිහින් හිතෙන්නේ නැහැ මේ ආස්වාස් අනපාන කරනකොට දුකක් මේ දුකක් කියලා. මේ විදිහේ අදහසක් මට කෙනසනස්සේ කියනකොට මට තේරුම් ගන්න ලැබුණා.
ඔව් ඒක තමයි මම මේ මතු කරන්න හැදුවේ. දැන් දුක මේ මොහොතේ දුක මොකද්ද කියලා දැනෙන්න ඕන. දැන් අපි ජරා ව්‍යාධි මරණ දුක් කියනවා ඒක මේ මොහොතේ අපිට තියෙනවද නැත්නම් අනාගතේ එයි කියලා හිතනවද? ජරා ව්‍යාධි මරණ කියන ඒවා ඉස්සරහට එයි කියලා හිතනවා නම් ඒක අනාගත නේද? තාම ඇවිල්ලා නැහැ. ඉතින් මේ ඇවිල්ලා නැති දුකක් නැති කරන්නද අපි උත්සාහ කරන්නේ?
ඒ තමයි රවි ඊයේ ඒ කියන්නේ කෙරේරට පොයිද ඒ දේශනාව අහලා මම ඒකෙන් පස්සේ මම ඇහුවා ඔයා අපිට ඊට කලින් දවසේ ওই ගැන විස්තරයක් කළානේ. ඒක දැන් තියෙනවානේ අපේ මේ දාලා මම ඒක අහලා ඊපස්සේ මම දිග يعني මම වොක් එක ගියා. ඒ වොක් එක යන්න මම හිතාගත්තා මම ඕක ඇප්ලයි කරගන්න උත්සාහ කරනවා කියලා මේ ඇවිදිනකොට දැන් ඔය සමාජයෙන් ගාක් ඒ ප්‍රාග්ජික කරනවානේ. හැබැයි මට උනේ ප්‍රශ්නයක් නෙමෙයි අතන මොනේ දේ මම එහෙම කරන්න උත්සාහ කර පිට පොඩ්ඩ දිර යනවා මොනේ ඒක වැටෙන ධම්ම උද්දච්චේ. මම දරන් හිටියේ හොඳටම තේරුනේ අකල්නාසේ අර ඒ අවුදු කින් ගහ ප්‍රශ්නේ උත්තර දුන්නා. ඉතින් අමාරක් කියලා පුළුවන් කියලා මම හිතන්නේ මට හරියට ඕක තියෙනවා සම්මුද්දක්. ඉතින් මට ඊට පස්සේ ඒ ගමන දිගටම ගියා මම දන්නේ කොච්චර ගියාද කියලා කිලෝමීටර් 7ක් 8ක් දැන්න ගියා මට ඒක විස්තර දෙන්න මොකුත් නැහැ. මම ඒ මානසික කාර්යයකම හිටියේ. ඉතින් ඒකත් ඒකත් කමක් නැහැ නේද? මම දන්නේ මම හිතලා නෙමෙයි වුණේ ඒක වැටුණා එහෙම. ඒක තමයි මට ඉස්සෙල්ලා තිය අවස්ථාවේ අහන්නවා.
එතකොට ඇවිදිනකොට හිත කොහෙද මොනවටද තිබුණේ?
නැහැ ඉස්සෙල්ලා හිත අර විදිහට මම නෙව කරා මට දැනෙන්නේ ස්පර්ශයක් නේ මට දැනෙන්නේ කකුලට. කියන්නේ කකුල කියන්නේ පස්සේ මට ස්පර්ශයක් දැනුණා මම ඉස්සෙල්ලා හදාගත්ත කයක් නේ කියන්නේ කියන එක අර ඒ විදිහට අර පස්කෙන් පැහැදිලි කරලා තියෙනවා පැහැදිලි ගොඩාක් නේ අර මේ ඒ විදිහට මට කරන්න පුළුවන් කරගෙන ගියා චුට්ටක් එක්ක පාටව මේක ස්විච් වුණා මේක මේ ඉදපච්චේතාවය ආවලු මේ ඇටිකල් දිහ මේවි කියලා ඔහොම ඔහොම පස්සේ මම ධර්ම දේශනා කරනවා يعني ඒක දිගටම දැන් මම කිව්ද මේක මෙහෙම නේද මෙහෙම දැක්ක මේ මෙහෙමනේ කියලා කියන මොකද මම අර ඊට කලනතර කටසොරම හඳුරගන්නේ නම වෙන පොත කියවල තියෙනවා එතකොට මේක ඇත්තටම බලන්න ඕනේ අපි අතීතයේ මේ මේ අදාගත්ත මේ මෞකුසී කතාවක් නෙමෙයි මෙහෙම කියලා මම දැන් හිතයදී ගෝගාල මේක කියන්නේ කියවෙන්නේ ඉතින් මම එහෙම එහෙම මෙහෙම කියයිද ඉතත් පස්චාතාවය කියන්නේ මේක ඕක නේද මේ බලන්න ඕනේ එතකොට ඕක දකින්නකොට නේද දැන් මේ දැන් දුක කියන එක දැන් මෙතන තියනවා නේද අන්න එහෙම නිකන් දැන් දුක කියන එක කියන්නේ දැන් ඔයා පැහැදිලි කරන්න අපිට දේශනාවක් අන්න ඒක සුච්ච වෙනවා ඉතින් යද නිච්ඡන් තන් දුක්ඛං ඒ කියන්නේ යමක් දුකයිද එය යමක් අනිත්‍යයිද එය දුකයි කොහොමද උනේ කියන්නේ අන්න එහෙම දුකවල ගියා ඒ නොරවත්තාව ඉතින් ඒක ඇප්ලයි වුණා එතෙන්ද එතෙන්ද ඇප්ලයි වුණාට භාවනාවක් එක මත හිතනවා ඒක උද්දච්චයක් කියලා නමුත් ඒක මෙනෙහි කරනවා කියන එක අර එහෙම නේද මට කිව්වේ ඒක මොකක්ද දන්නේ නැහැ දැන් කරන්නේ ඒක ඒකට ඒක ඒ ධම්මුජ්ජත් උජ්ජත් උජ්ජත්
දැන් ඒ මෙනෙහි කළේ දැන් ඔය දැන් අනිත්‍ය නැත්තම් දුක මොකක් ගැනද මෙනෙහි කළේ ඒක දැන් මේ මොකටද හිතනවා කියන්නේ
ඒ ඉතින් තමයි ආවේ දැන් ඔය පොළවේ වැටුණානේ දැන් දැන් ඇවිදිනකොට මම ඉතින් පටන් ගත්තා දැන් සහ දරුවේ එහෙම කරන්නේ මම වැඩි කරලා නෑ ඕක වැඩිනකොට මේ ඒක හුඟක් වෙලාට මම බලන් ඉන්නවනේ මේ එළිය දිහා ඒක තමයි මම මට පුරුදු කරන්න සද්ධාරි නැත්නම් රූප දිහා ආනාපානෙ දැන් ටික ටික කරනවා එතකොට දැන් ලොනා චුට්ට සිර නමතර ඇවිදිනකොට මම ඔය දැන් හරියටම කරන්න ගත්තාම ඒකට ස්විච් වුණා ඒ කියන්නේ මට දැනුණා එහෙම දිල්ල ඒ කියන්නේ දැන් ඉස්සල පටන් ගන්න දැන් මේ මොකද්ද ආපු ස්පර්ශ මොකද්ද මට දැනුනේ ස්පර්ශයක් කියලා නේ ඒ ස්පර්ශය දැන් පාටම දැන් ඒක ආයතනකින් කරලා බල බල ආයතනකින් කරලා බල බල යන්න හදනකොටම ඒක ගියා දැන් මෙහෙම දෙයක් නේ මේක මෙහෙම දෙයක් නේ මේ දුක ඇදුනේ කොහොමද එහෙනම් මේක නිරෝධය අර නිකන් අපි සාපච්ඡාවල කරනවා කියන්නේ මේ තත්ත්වයට වැටෙනවා ඒ ඒක ඉස්සෙල්ලා මම අර ස්වාමීන් වහන්සේගේ තිබුණානේ පොතක් අර පොතක් දාලා තියෙනවා මම හිතන්නේ ඒක මම කියෙව්වා ඒක කියෙව්වම මට ගොඩාක් අදහස් ආවා මේ බුදුන් වහන්සේ හරියට ඒකව කියලා තිබුණාට මේ ශ්‍රද්ධාව ඇති කරගෙන ශ්‍රද්ධානුසාරි වෙලා ධර්මානුසාරි වෙලා ඒ පිළිවෙලට නමුත් ඒකට බුදුනෙකුට කියන්නේ මේ ඇස නිත්‍ය දැල්චිද කියලා අහලා ඉතින් පටන් ගන්න උන්වහන්සේ කියන්නේ නැහැනේ ඔයගොල්ලෝ මාගේ බුදු ගුණ සිහි කරන්න මෛත්‍රියක් වඩන්න කියලා එන්නේ කියන්නේ නැහැ නිකේ පොතේ තිබුණේ ඒවත් මට යන්නේ මේ දහම් කරුණු ඒව තමයි ඉන්න ගත්තේ ඒක පොර එහෙනම් මෙහෙම නේද වෙන්න ඕනේ කියන එක ඒ පැත්තට අර භාවනාවේ අර කකුලේම හිත එමු තිබුණේ නැහැ ඒ කියන්නේ ඒ ඒක පිට ගිහිලා අර වගේ මේ ඒව තමයි ඔළුවට ආවේ ඒකයි මම කිව්වේ ධම්මොද්දච්චේ කියලා මේ ඇතුනේ ඒ කියන්නේ මොන මොකද නෙමෙයි පිට ගියේ ඒ දිගටම ඒ පැත්ත
කමක් නැහැ ඉතින් ඒ ධර්ම කරුණුම මෙනෙහි කළා නම් ඒකේ ගැටලුවක් නැහැ ඒකේ ප්‍රශ්නයක් නැහැ මම මේ ඇහුවේ ධර්ම කරුණු අපිට දැනගන්න ඒ මොකක් ගැනද කොහොමද මෙනෙහි කළේ කියලා නිකන් ඒ හිතපු වේවා දැන් ඔය කිව්වේ
ආ ඔය දැන් මම ඒක තමයි රවිද ඉස්සෙල්ලම පටන් ගත්තේ අතනින් එතකොට එතන ඒකට හේතුව මොකද්ද කියලා බලුවා හේතුව කියන්නේ කොහොමද වෙන්නේ එතන දැන් අපි දැන් කියනවනේ දැන් පක්කාරි දැන් ඔයා මට මතකයි මොකද වෙරි පැහැදිලි කරලා කිව්වා දැන් යද නිස්කම් තන්දුක එතන දුකක් නේ ඉතින් මට ඒ දුක පේන්නේ නැහැ නේ මම ඇවිදින් එහෙනම් දැන් කොහොමද මේ දුක කියන එක මෙතනින් ඩිෆයින් කරන්න කොහොමද ඒකවල මම කතා කරමු අන්න එහෙම දැන් මට කතා කරගන්න දැන් මටම මේක කියනවා දැන් මම අහන පස්සේ මම කියනවා එහෙනම් මෙහෙමයි ආ මේකෙන් මෙහෙම කියන අතේ මම ඔයාලගේ ප්‍රශ්නයක් අහන ඔයා උත්තර දෙනවනේ ඒක එහෙමයි මෙහෙමයි ඒක දැන් මම කරන්නේ මම
හන්නේ ඔව් දැන් ඒක දුකක් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගියාද එහෙන් බලනකොට ඔව්
ඒක තමයි ඒක තේරුම් ගන්න උත්සාහ කරන මේ දැන් මිහිත යටි ඒක කියන දම්පුද්දක්
කියලා ඒ කරපු හැටි කියන්න බෑයිද මේ දැන් කොහොමද ඒක බැලු යන දැන් කකුල තියෙනවා පොළොව තියෙනවා කොහොමද ඔක දුකක් වෙන්නේ ඔක අනිච්ච වුනේ කොහොමද
ඔබිමත් තමයි දැන් මම ඉත මට මෙහෙම කරා දැන් මෙහෙම දෙයක් වුණා දැන් මට හිතකොට හිතට ආවා මේ වගේ දෙයක් මේ කකුලක් මම මට දැන් මේ වගේ මේ ස්පර්ශයක් හරහා ආවෙ මට කකුලක් මට පැනුණානේ. නමුත් ඔය කකුලයි ඔය පොළොවයි දැන් මම කියන්නේ හිතින් මනායතනෙන්නේ. මනායතනෙන් හදාගත්ත මේ දෙය මනසෙන් මිසක් ඕක දැන් මම එළිය කියන්නේ කොහොමද? එහෙනම් මේක මුලාවක් නේද? එහෙනම් මේ මුලාව කියන එකම නේද මේ මුලාවටම නේද මම අපි කියන්නේ මේ අපි රැවටලා ඉන්නේ. එහෙනම් ඔතන බාහිරේ කියන දෙයක් නෙමෙයි නේද අපි මේ කතා කරන්නේ. ඒක මේ අවස්ථාවට ඒ කියන්නේ ඒක හේතු නිසා හටගත් දෙයක් නේද කියලා අන්නේ විදිහට තමයි. ඒකට අර බල්ලාගේ ප්‍රමාවත් අරගත්තා. ඒ කියන්නේ බල්ලට බල්ලෙක්ට පෙවුනට අපිට තේින්නේ නැහැ. නමුත් බල්ලට ඒක කොච්චර කිව්වත් ඒක නෑ. ඒ වගේ අපි දැන් බල්ලාගේ ඒක නිසා නේද මේ අපි කකුලක් එළිය තියෙනවා කියන්නේ. පොළොක් ඒක නිසා නේද. එතකොට ඕක දැනගත්තාම ඕක මනසින් අපි දැනගත්තාම අනේ එහෙම දෙයක් නෙමෙයි මෙහෙම දෙයක් නෙමෙයි කියලා ඔන්න උත්තරින් ඇති වෙන නේද අර අක්කීටි හරායටි දිගුත්තුදි ඔන්න ඕ වයින් ඒක මම ලැජ්ජ වෙන්නේ ඒක නිසා නෙවෙයි නේද බාහිර දෙයකට නෙමෙයි නේද එහෙනම් දුකක් කියන එක ඇති වෙන්නේ උත්තර නේද මේ දුක් කියන එක කියලා මේ ඒ විදිහ එහෙනම් හරිද එහෙම කරා
ඒක දැන් ඒ කකුලයි පොළොවයි එළිය තියනවා කියලා බාර ගත්ත එකම දුකයි කියලා පේන්න ගත්තද එතකොට
ඔව් ඒ බාර ගත්ත එකම දුකයි කියලා පේන ගත්ත මොකද මෝඩකම ලැජ්ජ වුනේ ඒක පිළිකුල් කරේ ඒ මේ මෝඩකම නේ ඒක නිසා ඒකෝර ඒ කියන්නේ ඉතරම හටගත්ත පංච පාදාරස්කන්ධය පංච පාදානස්කන්ධයම කියන්නේ දුකක් විදිහට එතනින් ඒ විදිහට තේරුම් ගන්න තියෙන මෝඩකමටම නිසා නේද මේක මේ මෙහෙම දෙයක් නැහැ නේද හදාගත්ත දෙයක් නේ හදාගත්ත කයක් නේද මේ මෙහෙම කරන්නේ කියන්නේ මෝඩකමට අනිත් මෙහෙම දැන් සැලම දැරන්නේ මට පරිස්සයක් නෙමෙයි වගේ පොළොවේ ගැටුණා. නමුත් දැන් ඇත්තටම ඒක දැනගත්ත මනායතනේ මේ විඥානය නිසා ඒක අපිට පැහැදිලි විදිහට දාලා තියෙනවා මේ තියෙන්නේ කකුල මේ තියෙන්නේ පොළොව කියලා. ඒකින් ඒ විදිහ තමයි සිතෙන් තයි කි. ඒක දිගටම ගියා ඉතින් හරි.
ඒක හොඳයි. ඉතින් ඒකෙම සිහිය තිබුණා නම් ඒ කියන්නේ මේ භාවනාවක් වෙලා තියෙන්නේ. ඒ කරුණම මෙනෙහි වුණා නම්. එතකොට අනේකත් එකක් මං කිව්වේ දැන් එතකොට මේ මොහොතේ දුකක් සකස් වුණානේ කියන එක නේද ඔය හිතට පෙන්නලා දෙන්නේ කියන එක.
ඔව් හරි. ඒ හැබැයි ඉතින් ඒක ලොง ප්‍රොසෙස් එක පාට මේක පේන්නේ නැහැ. ඉතින් ඒක එහෙම ගියා ඒකම ගියා මං හිතා ඒකම තමයි කිව්වේ. පැය පිටරෝගේ ඇවිද්දි මම උඩ කාලෙක සුදුරක් ඇවිදින. ඒක අජාල ගිහිල්ලා එනවා මට ඒක උඩ ඇවිල්ලා මම බරක් අහන්න. නමුත් මේක මට ඒක ඒ වෙලා එදා එහෙම ඉන්නවා. ඉතින් ඒ කිසි දවසක හැටි ඒ කියන්නේ එදියේ විදේකට හොඳයි. ප්‍රශ්නෙත් නැහැ සීතලත් නැහැ හරිම හොඳ කාම් දවසක්. එතකොට එහෙම වුණා ඉතින් ඒක ඔක්කොම කන්ඩිෂන් සෙට් වුණාම මං හිතන ඒක වුණා කියලා.
මම භාවනා කරනකොට මට මතක් වෙගෙන යනවා මේ රාත්‍රියේ අර මම සිත දිහා බලාගෙන සිත දිහාම නෙමෙයි නිකම් බලාගෙන ඉනකොට මට පේනවා සිත පංච උපාදානස්කන්ධය වෙන බව. මම ඒකට පංච උපාදානස්කන්ධ කිව්වේ නැහැ. මට පේනවා එළිය. හරි. එතකොට එළියට යනවත් එකම මට දැනෙනවා මේ දලක් වගේ ඒකට අතීතය සම්බන්ධ කියන්නේ ආශ්‍රව බව මම දන්නවා. ඒ කියන්නේ මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට දුර ළඟ හීන ප්‍රණීත මේ විදියට ඔක්කොමත් එක්කම සම්බන්ධ කරලා මේක ඊළඟට මම දක්ිනවා මේ සම්බන්ධ කිරීමත් එක්කම මම ජීවත් මම මේ තියෙන්නේ අතීතය බව. මෙතන වර්තමානයේ කෙනත් වෙන්නේ වෙන්නන්නේ අතීත සිද්ධි පමණක් බව දක්නවා. එතකොට ඔහොම ගිහිල්ලා දක්නවා මම මේ මොහොත විතරයි මේ මොහොතේත් මොහොත නෙමෙයි. දැන් මට පැහැදිලිව දැක්කේ මම දැන් ඇසනම් හටගත්තේ දැකීමනම් හටගත්තේ ඒ ආයතනය ඒ ආයතනය විතරයි මේ වෙලාවට තියෙන්නේ. ඒ ආයතනය තමයි මම කියන්නේ මේක තමයි මේ මොහොතේ ජීවත් වීම, මේ ආයතනය නැතිවීමත් එක්කම වෙන කිසිම දෙයක් නැතුව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා, සම්පූර්ණයෙන්ම නිරෝධ වෙනවා. ඊළඟට එන සිතේ තියෙන්නේ සිත එනකොටම සිත නෙමෙයි, ඊළඟ ආයතනයක් එනකොටම ආයෙමත් ආයතනයක් පටන් ගන්නවා. ඊළඟට අර දැල වගේ ආයෙත් එනවා, මේ සම්පූර්ණ කතන්දරේ මේකට එන අරමුණට සම්බන්ධ කරලා අතීතය සම්පූර්ණයෙන්ම ඒ චිත්‍රය සම්පූර්ණයෙන්ම ඒ චිත්‍රයේ තියෙනවා ඔක්කොම අතීත සිදුවීම් ටික අවශ්‍ය ටික කියලා අන්න එහෙම තැනකට තමයි මම ආවේ. මම විශේෂයෙන්ම දැකගත්තේ, කියන්නේ මම දැනගෙන හිටියට මම දැක්ක මේ ආයතනය වැඩ කරනකොට ඒ ආයතනය විතරයි, ඒ ආයතනය හටගත්තා ඒක නැති වුණා. ඒක නැති වුණා නම් වෙන කිසි දෙයක් එතන ගැන මම එච්චර හිතන්න තරම ශක්තියක් මගේ ළඟ ප්‍රඥාවක් තියෙන්නේ නැහැ. මේ ආයතනය නැති වෙලා අනිත් ආයතන ඉත වේගයෙන් හට ගන්නකොට ඒ අතරතුර යම් කිසි දෙයක් තියනවද නැත්ද කියලා හිතන්නවත් කලින් තව හිතක් එනකොට ඒකත් ඉතින් එළියට යනකොට අන්න එහෙම විදියට තමයි මම භාවනාව සිදු වුණේ. ડોક્ટર රවි එක හරිද?
හරිද කියලා ඉතින් බලාගෙන යන්න ඕනේ. දැන් ඒ මුලින්ම කිව්වනේ ඒක හොඳයි. දැන් ඔය දකින්න පටන් ගන්නනේ. දැන් මුලින්ම කිව්වනේ මේ අතීත දෙයක් නේ දැන් දකින්නේ. පෙර අසුරු කරපු තමයි දැන් දකින්නේ කියලා කතාවක් කිව්වා. ඊළඟට අර මොකද්ද දැලක් වගේ මේක දිගට යනවා.
දැලක් කිව්වේ චිත්‍රයක්. චිත්‍රයක් කියමුකෝ. චිත්‍රය උඩ ඇවිදිනවා වගේ, චිත්‍රය උඩ තියෙන දෙයක් වගේ මොකක් හරි යන්නේ. එහෙම ඒක ඇති වෙන්නේ ඒ චිත්‍රය මැද වගේ නම් අන්නේ ඒ පැහැදිලි කරන එක අමාරුයි.
ඒ චිත්‍රයේ එතකොට අතීත සිද්ධි ටිකක් නේ හින්දා නේද හැදිලා තියෙන්නේ.
සම්පූර්ණයෙන්ම.
ඔව්. එතකොට පේනවනේ ඒක එහෙනම් දැන් තියෙනවා කියලා ගන්න අපේ මෝඩකමට කියලා නේද? එතන පේනව නේද අතීත දෙයක් දැන් තියෙනවා කියලා ගන්න ගතියක් අපේ තියෙනවා. ඒතර මේ මොහොතේ අත්දකින්න එක තියෙනවා වගේනේ අපිට හිතෙන්නේ. අතීත දෙයක් කියලා හිතෙන්නේ නෑනේ. ඒතර මේ ගෙවිලා ඉවර එකක් නේ අපි තියෙන බවට පත් කරලා තියෙන්නේ. අර තියෙන බවක් පිළි අරන් ඒක උපද්දගෙන ඒක මත තමයි ඔය විදිනවා වගේ දැලක් කියලා කියන්නේ නේද?
හරි. ඒක තමයි. ඒකම තමයි. ඒක අතීතයේ අතීත සිදුවීම් බව පේනවා. නැත්තේ නැහැ. ඒක අතීත කියන්නේ මේ ඇස් දෙක පියාගෙන භාවනා කරනකොට මට ඒ පැත්ත වැටෙනවා. මේ කතා කරන්නේ මේ පේන්නේ ඒ වගේම මම ඒක දුරට ගිහින් බලනවා. මේ අර හීන ප්‍රණීතේ වගේ එකලොස් ආකාරයකට මේකත් එනවා. එතකොට ඒ සේරම එකින් එකට ගැලපෙනවා නේද කියලා මේක සම්පූර්ණ මායාවක් පැත්තට හරවගන්න මම වෑයමක් දැරුවා. නැත්තේ නෑ.
මේ ඔය ධර්මතාව දකිනකොට ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. දැන් අපි දැන් ඔය අතීත දෙයක් නේ දැන් ගත්තේ. මේ මොහොතේ තියනවා කියලා හිතෙනවනේ අපේ පරණ පුරුද්ද එහෙම්මමයි. අපි දැන් ඕක බලන හින්දානේ දැන් මතක් වෙන්නේ මේක අතීත දෙයක් නේ දැන් අරන් තියෙන්නේ කියන එක. ඒක නුවණින් දැකීම තුළ පේන දෙයක්. එහෙම නැත්තම් අපි ඉන්නේ මේ දැන් අත්දකින දෙයමයි. මේක තියෙන දෙයක්මයි කියන මට්ටමෙන්නේ හිත හිතා ඉන්නේ. වැර ටිකක් හරි පේනවා නම් මේ අතීත දෙයක් නෙමේ අරන් තියෙන්නේ කිව්වොත් එතනම නුවණ එනවනේ. එහෙමනම් දැන් තියෙන දෙයක් වෙන්න බෑ. අතීතේ ගෙවිලා ඉවර දෙයක් නේ දැන් මේ ආයෙ හිතෙන් හතලා දුන්නට ඕක ඉදියේ තියෙන්න බෑනේ කියන පැත්තක් මේ ටිකෙන් ටික හිත දකිනවා. එක සැරේ දැනුම් නැතුවට. එතකොට දැන් මේක මේ මොහොතේ තියෙන බවක් බාර ගත්ත නිසා නේද අර දුර ළඟ හරි ඒ වගේ වෙන් කරන්නේ. අතීත දේම මතක් කළා නම් ඒකේ ආයේ දුර ළඟ බෙදන්න මේ මොහොතේ තියෙන්නේ නැහනේ නේද? මේ මොහොතේ හිතෙන් හදපු දෙයනේ හිත දැනගෙන තියෙන්නේ. ඒතර හිතට අරමුණු වුණ එකේ දුරක් ළඟක් කියන්න බෑ නේද? හිතෙන් හදපු දෙය හිත දැනගන්න.
ඒක මම ඒ ඉතන මම හිතන්නේ ඒක මම හිතලා මේ කරපු දෙයක් නෙමෙයි ඒක භාවනාවට ඇති වුණු දෙය මම හිතන්නේ එතන මම සිව්වේ මේ පංච උපාදාන ස්කන්ධය කියන එක තවත් මම හිතුවා පංච උපාදාන ස්කන්ධය කියන එක මට 100ට 100ක් වගේ කියන්නේ පුළුවන් තරම් 100ට කිට්ටුව වැටහෙනවා නම් හරියට වටහා ගත්තොත් ඒකෙන් පැත්තකට වෙන්න පුළුවන් කියන එක කලින් මගේ අදහසක් තිබුණා. එතකොට මම දැක්කේ මේ පංච උපාදානස්කන්ධය කියන එක බාහිරයෙන් තියෙනකොටම දෙයක් කියලා බවට පත් වෙනකොටම පංච උපාදානස්කන්ධය නම් එතකොට ඒකට මෙන්න මේ ටික තේරමත් ගැට ගැහිලා තියෙනවා. ඒක නිසා තමයි මේ ලෝකයක් අපිට පිළිබිඹු වෙන්නේ කියන එක මම යාන්තමට දැකගෙන ආවා.
හොඳයි. ගොඩක් හොඳයි. දැන් එතකොට පේනවා නේද දැන් මේ මේ හිතේ හදපු එක එළියේ තියෙන හින්දා නේද පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. එළියේ තියනවා කියලා බාරගත්තොත් පංච උපාදානස්කන්ධය. ඔක හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා දැනගත්තොත් අපිට අර රූපයක් පැනවෙන්නේ නැහැ නේද? දැන් අතන සිහිය නවන නැති හින්දානේ අපි රූපේ අරගෙන රූපේ ගත්ත ගමන් අර 11 ආකාරයේ කොහේ හරි තමයි ওই රූපේ තියෙන්නේ.
මේක
හරි. එතකොට 11 ආකාරයේ හැදෙන්නෙම එතන දැන් මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන එක නොදන්න කමට එක පැත්තකින්. අනිත් එක තමයි අර ඉස්සෙල්ලා කියපු එකෙන් මම පෙන්නේ මේ හිතෙන් හදපු එකත් මේ අතීත දෙයක් මතක් කළා නම් ඒක දැන් එළියේ තියෙන කොහොමවත් බෑනේ අතීතේ ඉවරයිනේ දැන් ඒතර මේ නැති දෙයක් නේ අපි තියෙන බවට පත් කරලා තියෙන්නේ කොහොමවත් පවතින ඉපදිලා නැති දෙයක් නේ අපි උපද්දලා තියෙන්නේ එහෙම එකකුත් තියනා නේද එතන
එතන තියෙනවා ඒ ටික එතකොට එතනින් මම කොහාටද යන්න ඕන
කොහෙවත් යන්න ඕනේ නැහැ ඒක තව තව පෙන්වන්නේ මේ දැන් උපද්දපු හින්දා නෙමේ අපිට තියෙන්නේ. දැන් උපද්දපු හින්දා දැන් ඉපැද්දුවේ මේ මෝඩකමටනේ. අවිද්‍යාවටනේ. කියලා මං හිතන්නේ අර ආව.
එතන මේ 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 මහත්මයා කිව්ව එකෙන් මට එකක් ආවා. එතන කිව්වා දැන් එයා විදර්ශනා කරනකොට එයාට නෑ විතරයි තියෙන්නේ කියලා තේරෙනවා කියලා වෙලාවකට. ඒක තේරෙනවා කියලා කියන්නේ අපි ඒ තේරුම් ගන්න හිතකින් වුණොත් ඒ හිත කියන එකත් එතන තියෙනවාද අපි දැන් ඇහැකින් අපිට රූපයක් පේනකොට ඇහැ විතරයි මෙතන තියෙන්නේ කියලා අපි තේරෙනවා කියන්නේ. එතකොට ඒ දෙකම තියෙනවද ඒ අවස්ථාවේ?
අන්තිමට කියපු ටික හරියට ඇහුන්නේ නැහැ සම්පත්. ඇහැ තියෙනවා මොකද්ද ආයි කියන්නේ එතන? දකින්නකොට
මං හිතන්නේ මාත් ඇහුවේ මේ මේ සම්පත් ඇහුවේ මේ අර දැන් එතන අර දකින්නකොට දැක්වීමෙන් පස්සේ අපි සිතීම් කීම් කිරීම් කරන්නේ මනසින්නේ. එතකොට අපේ සිත ගිහිල්ලා එතනින් මනසට. ඒ මනසේ ඉඳගෙනයි සිතීම් කීම් කිරීම් සිදු වුනේ.
ඔව් දැන් අපි විදර්ශනය කරනවා කියන්නේ අපි මතක් කරලා දෙනවා. ඕක ඔය මනසින්නේ කරන්නේ. එතකොට ඔය එළිය දකපු එකක් වෙන්න බෑනේ හිතෙන් හදන එක ගැනනේ හිත දිගටම වැඩ කරන්නේ. එතකොට ඔක එළියේ රූපයක් කියලා බාරගත්තේ අර මෝඩකමයි යෙදුන හින්දා නේද?
හලෝ
අර සම්පත්තන දැන් නම් ආයේ ඇහෙනවා මේ මං හිතන්නේ
මේ මං ආයි කියන්න සර් මං
හා ආයි කියන්න
ඒ මහත්මිය කිව්ව දැන් විදර්ශනා කරනකොට එක ආයතනයක් විතරක් වැඩ කරන බවක් සමහර වෙලාවට තේරෙනවා කියලා. දැන් අපි කියමු ඇහැ කියලා ඇහැ තමයි මෙතන වැඩ කරන්නේ කියලා. ඇහැ විතරයි කියලා. එතකොට ඒක එයාට එහෙම දැනෙනවා නම් දැනෙන්න තව ආයතනිකුත් ක්‍රියාත් මනස කියන එකක් තියෙන්න ඕන කියලා මට හැඟීමක් ආවා. අපි දැනගත්තේ කොහොමද කියලා ඒක.
ඔව් ඒක ඒක කිව්වා ඒක යා මේ පිළිගන්නා ඒක මනසෙන් තමයි දැනගත්තේ කියලා. දැන් අපි හොයන්න ඕන එතකොට මනසෙන් දැනගත් තට අපි මෙච්චර කල් බාරගත්තේ ඔක ඇත්තටම තියෙන එළියේදී අපි දැනගත්තා කියන තැනනේ අපි ලෝකෙට අයිති විදියට ඉන්නේ. දැන් විදර්ශනය කරනකොට නේද ওই ටික පේන්නේ අපිට. මේ දැන් එළියේ තියනවා කියලා පරණ පුරුද්දට ගත්තට ওই හිතෙන් හදපු එකනේ හිත දැනගෙන තියෙන්නේ. එහෙනම් ඒක එළියෙන් තියලා ලෝකයක් හදපු එක අර බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා වගේ වැඩක් නේද? අන්න එතන අර මේ වසන්ත ඉස්සෙල්ලා කී කියා හිටියා ඒක ඒක ගැන නිකන් ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. බුහන්සේ වැඩි එක බොහොම වටිනවා. දැන් මේ මේ අපේ මේ කට්ටිය මේ අත්දැකීම් භාවනා කරනකොට වෙන දේවල් කී කියා හිටියේ මේ මං හිතන්නේ අපේ සමින්හංශගෙන් ඇහුවනම් හොඳයි. අර මේ ඉස්සෙල්ලා අර වසන්ත මේ සක්මන් කරද්දි නිකන් මේ වෙනද දැනෙන දෙයට හිත තිබුණාට මේ මේ සෑහෙන වෙලාවක් මේ ධර්මය ගැනම හිත හිතා ගියා කියලා කතාවක් කියන වසන්ත චුට්ටක් එක කියලා අපි සමින්හංශගෙන් අහගමු බලන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම මේ කවුරුගේ මහත්තයෙක් කියලා හිතියේ දැන් මම ඔබ වාස්තිකේ දේශනාව අහලා එදා ඊට පස්සේ මට කියලා අවස්ථාවක් ලැබුණා බෝවාසිකේ අර පොත කියවන්න. ඒ පොතත් කියවල ඉවර වුණා. ඊට පස්සේ මම ඇවිදින්න ගියා. සාමාන්‍යයෙන් ඇවිදිනවා. හැබැයි මම මේ වෙලාවේ මට හිතෙත් මට ඕනුනේ කරන්න ඇත්තටම මේ අවදිනකොට ඒ මට දැනෙන ස්පර්ශයක්. ඒ ස්පර්ශයත් එක්ක තමයි ඉස්සෙල්ලාම දැනෙන්නේ මට. නමුත් ඒ ස්පර්ශය අරබයා මම පනවා ගන්නවා මේ කොළමක් කියලා දෙයක් තියෙනවා වාහිර මගේ කකුලක තියෙනවා කියලා එහෙම ඒ ඒ එතකොට ඒ ඒ තුලින් තමයි විචර්ෂණයක් කරන්න පටන් ගත්තේ. එතකොට මට හිතුණා එතනදී අර දැන් මම මෙහෙම දෙන්නේ දැන් ඇත්තටම මේ අනායතනෙන් තමයි මාත් මේක කරලා තෙන්නේ එරියට සිදුවේ කියලා. නමුත් ඇත්තටම උනේ ඇත්තටම මොන සිද්ධිය නම් ස්පර්ශයක් විතරයි මෙතන උනේ කියලා. ඒත් එහෙම වෙලා හිතනකොට එහෙනම් මට මේ ගැන මේ මම මුලාවක් නැතුනේ මේක මේක නිසා මේ මේ බාහිරින් පනවගත්ත බාහිරින් මේ මේ පනවගත්ත ගමම්ම මට එන්නේ දුකක්ම නේද? එතකොට අර යද නිස්සං තන් දුක්ඛං කියන එක යනවා. අනිත්‍ය නම් ඒ දුකමයි. ඒක නිසා අත්‍ය අර ඒක ගැන කියන්නේ කලකිරීමක් මුලාවක් වගේ ඇති වෙලා ඒක සිදුවින් එහෙම හිත හිත ඉන්නකොට ඒක පාර්ථම ඒ දර්ශනාව තුළින් මට ඉතින් යන්න ගත්ත නිකන් දැන් කොහොමද ඔතන ඕක වෙන්නේ? ඒ කියන්නේ ඒ වෙන්නේ එක සිද්ධාන්තේ පටන් ගන්නකොට නිකන් එතකොට මේ පරිසම්පාදේ කියන්නේ මේ එක ගල්පන හැටි ඊට පස්සේ සතර සතර ගල්පන හැටි ඊට පස්සේ ඕකෙන් දැන් අන්න එහෙම දිග ධර්මයක් කියන්නේ ධර්ම සාකච්ඡාවක් යනවා වගේ. දැන් මගේ හිතින් අහවද කෙනෙක් මයින් හෙවතුන් දැන් දුක කියන්නේ මොකද්ද දැන් මං කියන්නේ. ඊට පස්සේ අන්න එහෙම වගේ නේ අර මට හිතුනේ ඒ වෙලාවේ දැන් එතන අර විදර්ශනාවෙන් බැහැර වෙලා ගිහලා මට ඔළුවට එන්නේ මේ නිකන් ඒ වගේ මේ ධම්ම උද්දච්චය කියලා වහන්සේ දැන් දෙකේ මට හිතුණා මට ඒව දැන් හිතට ඒව වැඩි වගේ හරි. ඉතින් ඒ එන්නේ ඒක තමයි මම කොගලි මාතේ මම අහා ඉති ඒක මොකද්ද වුනේ එතන ඒ භාවනාවෙන් පිට ගියා නේද කියලා. ඔයක දෙයක් මට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ දරුවෝ තමයි.
ඔව්ෙන් භාවනාවෙන් නම් පිට ගිහලා තමයි. නමුත් ඒක මේ ඒ අවස්ථාවට ඒක දැන් අපි හිතන්නේ අපිට භාවනාව මේක වෙන්න ඕන කියන එකනේ. නමුත් ඒ අවස්ථාව තුළ ඒක හොඳයි හිමුණා උනේ එක මේක එකපාරට වැරදි කියලා කියන්න බෑ. නමුත් භවනාව නෙමෙයි ඒ කරගෙන ආ භවනාව නෙමෙයි සිද්ධ වුනේ. අරකින් හැබැයි මේ ටික ඒ විදිහට හිතනකොට ටිකක් අර මේ නුවණ මෝරනවා. ඊළඟට ආපහු සිහිය එනමුණාට පස්සේ ආපහු එතන ගමු කරන්න පුළුවන්. එතකොට අර කලින්ට වඩා එතන සිදුවෙන ක්‍රියාවලිය තේරුම් ගන්න නුවණ වැඩි. අර 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 විදිහට අර චින්තනයක් මෙහෙ වෙච්ච නිසා දැන් මේ ධම්මොද්දච්ච කියන එක ඇත්තටම අද ගොඩක් වෙලාවට මේ කෙනෙක් කතා කරන්නේ නැහැ. මොකද ඒක ගැන එච්චර තේරුමක් නැහැ. ඒ ධම්මොද්දච්ච කියන කාරණාවත් මේ මාර්ගයට ලොකු උපකාරයක් තියෙනවා. ඒ එතනේ චින්තනයත් එක්ක මේ එතකොට එතන මේ ඒ චින්තනයත් එක්ක මේ මේ අර ඇත්තටම කියනවා වැටහිමි ශක්තිය, ඒ කියන්නේ ප්‍රඥාව යම් පමණකට වැඩෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව සිහිය වීර්ය ඔක්කොම එකට කැටුණාට පස්සේ අර හිතන ස්වභාවය අපිටම කරදරයක් වෙනවා. මේ ඒ අංග ටික එකතු වුණාට පස්සේ ඔක මම අර ලස්සනට දර්ශන භාවනාව ගැන විස්තර කරන එකෙදි මම කියලා තියෙනවා. දැන් අපි දන්නවා දෙවෙනි ධ්‍යානට යනකොට පළවෙනි ධ්‍යානයේ තියෙන විතරකේ කරදරයක් වෙනවා. ඒ වගේම තමයි විදර්ශනාවක් හැටියට අපි මේ ධර්මයේ හිත හිතා විමස විමස ඉන්න ස්වභාවයේ ඇතුළෙන් නුවණ වැඩෙනකොට, සිහිය වැඩෙනකොට, වීර්යය වැඩෙනකොට මේ ඊට අදාළ විදිහට ඔක්කොම වර්ණනකොට මේ එක කරදරයක් වෙනවා. ඊළඟට අර මම හිතන ස්වභාවයට වඩා ප්‍රඥාවෙන් දකින්න ස්වභාවයට මෙත යොමු වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒකේ යම් යම් වැරද්දක් තියෙනවා භාවනාව නෙවෙයි වුණ එක. නමුත් එතනදී යම් කිසි විදිහකට මේ භාවනාවට අවශ්‍ය නුවණක් එතන මෝරන. මොකද අපි මේ භාවනාවට ස්පර්ශයෙන් හට ගන්නවා කියන කාරණාව අපි ඇත්තටම මේ දකින්නට වඩා ඒ අවස්ථාව අපි ඒකත් අපි හිතින් දාන එකක්නේ. නමුත් අර මේ අර විමසීමත් එක්ක මේ අපි අර හිතින් දාන ඒ මූලිකව භාවනාව පටන් ගත්ත දෙයට වඩා වැඩිව මේ භාවනාව තුළ ඒක දකින්නට හේතු වෙන කාරණා ටිකක් විතරද යොමු වෙනවා. ඒ නිසා ඒක ගැන මේ ලොකුවට මේ අර පසුතැවීමක් ඇති කරගන්න දෙයක්වත් නැහැ. ඒක දිගට වෙන එකත් හොඳයි. ඊට පස්සේ ටිකක් ආයෙ සිහිනකොට ආයෙ අර ස්පර්ශයෙන් සිදුවෙන කාරණාව ගැන බලන්න අවධානය යොමු කරා නම් කලින්ට වඩා ටිකක් තේරෙයි.
ඒකම තව දැන් ඔබවහන්සේ කියලා පොත කියවුවට පස්සේ දැන් මට පොත හිතේ විතර ගොඩාක් තිබුණා. දැන් අපි දුර හිතන්න හොඳ නෑ. අපිට සක්කාය දිට්ඨියකින් දුර කරගන්න බුදුරජාණන් වහන්සේ දැන් ඔබවහන්සේ පැහැදිලි කරලා කියනවා ඒ පොතේ හරියටම මේ සෝතාපට්ටි මම සෝතාපන්න කියනවා. බුදුරජාණන් වහන්සේ මම දැන් බුදුන් සරණ යන්න ඕනේ, නැත්නම් බුදු ගුණ ගන්න ඕනේ, මෛත්‍රිය වඩන්න ඕනේ, අසුභය වඩන්න ඕනේ, නවසීවතකේ ඒ වගේ දේවල් නෙමෙයි. ඇත්තටම මේ සත්‍ය දකින්න නම් මේ සක්කායදිට්ඨිය දුරු කරන්න නම් මේ දැන් එතන කියන මේ නේතෝ මම, ඒ කියන්නේ මගේ මට නැත්නම් මගේ කියන කොටස දෘෂ්ටි කැල්ල ඒ දෘෂ්ටිය නැති කරගන්න තමයි මම මට උත්සාහ කරන්න මේ කියන්නේ මගේ හිතේ රැවදෙන්නේ. ඉතින් ඒකට වහන්සේ කිව්වා මට මතක ඒක අලග අලග දුපම සූත්‍රයේ මේ මනසයි කියන එක මතසයි කියන එක අතර වෙනස දැනගෙන කරොත් මේක වඩාත් ප්‍රතිඵල තියෙනවා කියන හැඟීමක් තමයි මට ආවේ. එහෙම කිව්වොත් පරිසම්නෝස්ස
ඒකෙදි දැන් අර භාවනාවේදී අහපව් ස්පර්ශයේ තේරුම් ගන්න ආවා කියන එක හොඳයි. ඉතින් ඒ වස්ස ආරකට පසුතැවෙන්න හොඳ නැහැ. ඒ අවස්ථාවේදී අර කලින් වඩා තේරෙන ශක්තිය වැඩි වෙනවා ටික ටික එක පාට වෙන දයන් නෙමෙයි කාලයක් කරනකොට. ඊළඟට අර මාසස්ස මනස පඤ්ඤායස චක්කුසිය කියන කාරණාවත් එක්ක ඉස්මතු වුණේ. දැන් මාසස නම් අපට පේනවනේ ඇහැ කියන කාරණාව. ඒ කියන්නේ අපි සාමාන්‍ය ලෝකයේ දකින්න ඇහැ මසස කියන්නේ. ඉතින් ඇහැ අපි දැක්කනම් ප්‍රඥාවෙන් දකින්නේ. දැන් අර විදල් සූත්‍රෙත් පැහැදිලි කරන්නේ ප්‍රඥාවෙන් තමයි විඥානය අවබෝධ කරගන්නේ. ඒ වගේ මසස වුණත් අපි දැන් ඇහැ ආයතනය කියන කාරණාවත් දකින්න තියෙන ප්‍රඥාවෙන් අපට ඇහැක් අහුවෙන්නේ නැහැ. මේ හරියටම අපි හිතන සංකල්පයක් විතරයි. එතකොට අපට ලෝකයේ දර්ශනේ නැහැ කියනවනේ. අන්න ඒක තමයි මසස කියන්නේ. මනස කියන්නේ අපිට සිතින් අපි දැනගන්න දේ, සිතට ඇවිදලා අපි මේ තේරුම් ගන්න සිතින් දකින්න දේ. ඒක මනසින් දකින්න එක, මනස මුල් කරගෙන. එතකොට මේ පඤ්ඤායස කියන කාරණාව මනස මුල් කරගෙන මනස හේතු වෙනවා විචක්ෂණය කරන්නට. මේ අර ආලෝක සූත්‍රය පැහැදිලි කරන්නේ සුසුති ලබති පඤ්ඤාපමත් උච්චක්කනා කියලා. විචක්ෂණය කරන්නේ මනසින්. හැබැයි මනස මුල් කරගෙන විචක්ෂණය කරනකොට මේ ඇති වෙනවා ප්‍රඥාව. ඒක අර වැටීමේ ශක්තියක් වගේ. මේ ඒක තමයි අර ඒ ඇති වෙච්ච වැටීමේ ශක්තිය. ඒක නැති වෙන එකක් නෙමෙයි. මම එදා සාකච්ඡාවේදීත් අර කියන්න උත්සාහ කරා ඊළඟ ජීවිතයට පවා ඒක උපකාරයක් වෙනවා කියන කාරණාව මුල් කරගෙන දැන් සෝතාපන්න වෙච්ච කෙනෙකුට ඊළඟ ජීවිතයේදී එයා සෝතාපන්න ස්වභාවයම තියෙනවා. එතකොට එයාගේ සෝතාපන්න වීම ස්වභාවයක් ඊළඟ ජීවිතයේ තියෙන හේතුව ප්‍රඥාව නිසා වෙන දෙයක් නිසානේ. ඒ වගේ සෝතාපන්න නොවුණත් එතනින් මෙහා කෙනෙකුට වුණත් මේ අර ditthya suppatti viddha දක්වා යමෙක් දිනු කරලා තියෙනවා නම් එයාටත් ලොකු වැටහිමේ ශක්තියක් තියෙනවා. නමුත් මාර්ගයට ඇවිදිලා නැහැ. නමුත් එයාට ඊළඟ ජීවිතයේ දිව්‍ය ලෝකේ ගියාට පස්සේ එක්ක තමන්ට සුවංග සිහි වෙනවා, නැත්නම් තව කෙනෙක් කියන එකක් අහලා නැත්නම් සාකච්ඡාවකදී මොකෙන් හරි අරක ඉස්මතු වෙලා ඇවිදිලා අර ඒ කියන්නේ ප්‍රඥාව වැඩිච්ච ප්‍රමාණයට අනුව එතනින් එහා දිනු කර ගන්න පුළුවන්. අන්නේ ප්‍රඥාය හැ තුලින් දකිනකොට ඒ දැක්ම දකින්නේ මම කල්පනා කරන දේට වඩා ඉක්මවපු දෙයක්. මම දකින්න දෙයක් නෙමෙයි ප්‍රඥාය හැ ප්‍රඥාව අදාළ මාර්ගයට මාර්ගය දකින්නවා. මාර්ගයෙන් දකින්නකොට දකින්නේ මෙතන මේ මම කියන දෙයක වැඩපිළිලා නෙමෙයිනේ, මම කියන දෙයක් නෙවෙයිනේ මෙතන තියෙන්නේ කියන ස්වභාවය අත්දකිනවා. ඒ අත්දැකීම තමයි එතරම් සක්කාය දිට්ඨි කැඩීම බවට පත් වෙන්නේ, නිවැරදි එක අත්දැකීම. ඒක මනසින් කල්පනා කර පමණින් සිදු වෙන්නේ නැහැ. මනසින් කල්පනා කරපු දෙය තමයි ප්‍රඥාය හැට හේතු වන්නේ. ඒකයි අර විදිහට මේ කල්පනා කිරීම ප්‍රඥාව ටික ටික මෝරන්න උපකාරයක් වෙන්නේ. අර වාස්ජතුම සූත්‍රය පැහැදිලි කරනවානේ, අර බෝධිපාක්ෂික ධර්ම වැඩිනවා නම් එයාට හිතන්න දෙයක් නැහැ කියලා. මේ කොයි වෙලේද මේ ආශ්‍රෝෂය වෙන්නේ, කොයි වෙලේද මේක තේරුම් ගන්න කියලා. අර රෑමිටි උපමා කරලා අන්න ඒ වගේ මේ අපි හැම මොහොතකම මේකේ ස්වභාවය තේරුම් ගන්නට විචක්ෂණයක් කරනවා නම් ඒ කරන විචක්ෂණය අපට මේ දර්ශනයකට උපකාර වෙන විදිහට, මාර්ගාංගයකට උපකාර වෙන විදිහට ප්‍රඥාව වැඩනට පස්සේ ප්‍රඥාව විසින් මේ ක්‍රියාකාරීත්වය තුළ මම කියලා වැඩ පිළිලක් නෙමෙයි තියෙන්නේ, මේක බොරුවක් කියන කාරණාව ප්‍රඥාවෙන් අත්දකිනවා. ඒක තමයි ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ. ජෙරොන් සර්ම
කොහොමද සම්මාසිතුවත්
ස්වාමීන් වහන්සේ මට දැන් මෙතෙන්දී අර තේරුණේ දැන් ඔය මේ වසන්ත මහත්තයා කිව්වා වගේ දැන් විදර්ශනාවට හිත යොමු කරලා ඉන්නකොට ඔය ධර්මයේ පැත්තට හිත යනවා නම් ඒ අපි ධර්මයේ පැත්තට හිත යන්නේ අපි දැනට දන්න දෙයක් විශ්ලේෂණය කරන්න තමයි හිත උත්සාහ කරන්නේ. දැන් මොකක් හරි ඒ කියන්නේ නොලෙජ් එකක් අපි දැනගෙන තියෙන දෙයක් තමයි අපි නැවත නැවත මෙනෙහි කරලා බලන්නේ. ඉතින් මට හිතුනේ දැන් ඕක මුලදී ඔහොම ආවට අපි ටිකක් කල් ඔහොම ඔහොම යනකොට අර මේ අලුතෙන් අපිට හිතන්න ඒ කියන්නේ අර අපි හිතන දේ හුඟාවක්ම පුරුදු ෆැමිලිය වුණාම ඊට පස්සේ හිතන්න දෙයක් එන්න නම් ආයි විදර්ශනාවට යන්න වෙනවා. ඉතින් එතකොට ඉබේම විදර්ශනාවට වැඩිපුර හිත යවෙයි කියලා මට හිතුණා දැන් ඔය ස්වාමීන් වහන්සේ කියපු අදහස් වලින්. ඒක හරි නේද ස්වාමීන් වහන්සේ? තිරුවන් සරණයි.
ඔව් ඒකත් හරි. මේ කොමත් ඒ ඒ විදිහට සිදු වෙනවා. ඊළඟට තව එකක් තමයි දැන් අපි හිතනවානේ දැන් අර කරුණු තියෙනවා නොවැහැටිච්ච කරුණු තේරුම් ගන්න ඕන කරුණු. අන්න ඒ වගේ කාරණාවක් ඔස්සේ යනවා නම් ගොඩක් වටිනවා. මොකද හේතුව එතකොට අපට අර දන්න එක විශ්ලේෂණයට වඩා අරක තේරුම් ගන්න හිතන ක්‍රමය වැඩි. මම කිසි උදාහරණයක් කියන සමහර වෙලාවට අපි ඔය සාමාන්‍යයෙන් පොඩ්ඩක් විදර්ශනාවක් කරලා ඉවර වෙලා ඔය සූත්‍ර දේශනාවක් එහෙම බැලුවොත් ඒ සූත්‍රයේ තුල මේ කලින් අපට තේරිච්ච නැති කාරණා තේරෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව අර ඒ තුලින් අපේ ප්‍රඥාව සමහරවිට වැඩිලා තියෙන්නේ. අර මුලින් ඒ තුලින් ගත්ත කාරණාවට වඩා වැඩි දෙයක් ගැනීමේ හැකියාවක් තියෙනවා ප්‍රඥාව වැඩි නිසා. ඉතින් ඒ නිසා අර දන්න කාරණාවක් ඔස්සේ නිකන් තරකයට වඩා තමන්ට වටහා ගන්න ඕන කාරණාවක් ඔස්සේ යනවා නම් ඒක වඩාත් හොඳයි. අර විදිහට ඒ ස්වභාවය ඔක්කොම අතහැරලා දර්ශනාව තුළට හිතපත් කාරණාව හරි.
අවස්ථයි ස්වාමීන් වහන්සේ මේ මම භාවනා කරගෙන යනකොට මම බලාගෙන හිටියේ මේ පංචඋපාදානස්කන්ධයට යනකොට පංචඋපාදානස්කන්ධය ගැන මම වටහාගෙන යනකොට මට පැහැදිලි වීගෙන යන කාරණයක් උනේ. දැන් එක ආයතනයක් වැඩ කරනකොට ඒ ආයතනය විතරයි පවතින්නේ, කියන්නේ වෙන කිසිම දෙයක් නැති විය යුතුයි කියන එක තමයි මම වටහාගත්තේ. ඒ ආයතනය ඊගාවට දිගට ගිහිල්ලා එළියෙන් තිබ්බාම මනසින් එක එළියෙන් තිබ්බම ඒක පංච උපාදානස්කන්ධය. ඒ එළියට වැටෙනකොටම මේක මට විස්තර මේක මේක දකින්නදී පැහැදිලි කරන්න අමාරුයි. ඒක එක්කම තට්ටුවක් වෙනවා. තට්ටුවක් ඇති. ඒ ඒ පංචපාදන ස්කන්ධයට ඒ අරමුණට සම්බන්ධවම නිකන් තට්ටුවක් වගේ දැලක් වගේ එහෙම නැත්නම් චිත්‍රයක් වගේ මුළු ඒකට සම්බන්ධ අතීත කාරණා රසක් එක තමයි ඒ අරමුණ වට කරගෙන තියනවා පවතිනවා. එතකොට ඒ ඊළඟ එක එනකොට මේ තත්ත්ව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා වෙන ඒ විදිහටම තමයි පංච උපාදානස්කන්ධයක් පාසා වැටෙන්නේ. ඒක තට්ටුවක් තට්ටුවක් වගේ කියන එක දකිනකොට ඊළඟට මේක මායාවක් කියන එක දැනගන්නවා. නමුත් යම්කිසි හේතුවක් උඩ ඒකෙන් එතනදි මට මේ ලෝභ ద్వේෂ දෙක, ලෝභ ద్వේෂ කියන්නේ ඇලීම් ගැටීම් මේ ලෝකයක් එක පවතින එක අත්හැරගන්න දැක්මක් මට ඒතරම් වැටිලා නැහැ. එතකොට ගෝහන්සේට පුළුවන් නම් මට මෙතෙන්ට උදව්වක් කරන්න බොහොම
පිණි. මේ තේරුවන් සරණයි. මේ මෙහිමයි තියෙන එක පාරටම අපට ඒ ස්වභාවයේදී ඇලීම් ගැටීම කියන කාරණා දුරු වෙන්නේ නැහැ. අපි ඒක හරියට දකිනකොට ඒ දැක්ම තුල කොහොමවත් හටගන්න විදිහක් නැහැ ලෝභ දේශ කියන කාරණාව. අනිත් එක තමයි අපි තව දෙයක් දකින්න තෝනේ. ඕකේ අපි ගොඩක් වෙලාවට නොදකින කාරණාව දැන් අපිට අර ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් වැටහෙනවා. හැබැයි මේ ක්‍රියාකාරීත්වය ක්‍රියාකාරීත්වයක් කොයි විදිහට හේතුඵල වශයෙන් කන් සකස් වීමක් ආයතන ක්‍රියාකාරීත්වයක් තේරෙන්නේ තියෙන්නේ ඒකේ මුලට යන්න වෙනවා අවිද්‍යාව කියන එක. ඔන්න ඕක පොඩ්ඩක් අල්ලගන්න උත්සාහ කරනවා. මොකද ඒක ඕක අල්ලගන්න නැතුව අපි අරක වැළවුවාම සමහරවිට අපට සියුම්ම යනවා. සියුම් වශයෙන්ුත් තියෙන දෙයක බලන න්‍යායයකට සියුම්ම යනවා. තියෙන දෙයක් මේ මොහොතක හරි තියෙන දෙයක් තමයි මේ වැළවෙන්නේ කියන න්‍යායයකට සියුම්ම යනවා. අපි ඒ ඒ විදිහට ස්කන්ධ සකස් වෙන්නේ ඒ විදිහට ආයතන ක්‍රියාකාරීත්වය සිදුවන්නේ අපි මේ සත්‍ය නොදකින පදනම කියන න්‍යායයට ගියා නම් ඒ කියන්නේ දැන් අපි හිතමු මනස මුල් කරන්නම් අපි මේක තේරුම් ගන්නේ මන ආයතනෙ මුල් කරන්නම් නැත්නම් චක්ක ආයතනෙ මුල් කරන්නම් මේ ඇහත් රූපයත් නැත්නම් මනසත් අරමුණු කියන කාරණාවක් පැවැත්මකට ආව නිසා තමයි අපට මේ විදිහට ස්කන්ධ පැවැත්මක ස්කන්ධ ක්‍රියාකාරීත්වයක් අතීතනාග දරඹ යමින් සිදුවන්නේ. එහෙනම් අර මේ ටික විතරක් බලන්න නැතුව එතනින් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා මේ විදිහට මේ මනසක් අරමුණක් තියෙනවා කියලා ගැනීමට හේතු වුණේ සත්‍ය නොදැකීමයි ආර්ය සත්‍ය ගැන අනුමනකමයි හේතුඵල ධර්ම ගැන අනුමනකමයි කියන දෙයට ගියාම අන්න ටිකක් අරට වඩා චුට්ටක් ඉස්සරහට යනවා. ඉතින් අර ගොඩක් ඒ පැත්ත අර ගොඩක් හිතන අඩුයි. දැන් අපි හැමතැනම අර නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය විතර කතා කරනවා. නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයකට පදනම තියෙන්නේ අවිද්‍යාව කියන කාරණාව ගොඩක් හොයන අඩුයි. අන්න ඒකත් හෙව්වනම් ගොඩක් මේ අර මාර්ගයේ තව තුරටත් නිරවුල් කරගන්න ලොකු උපකාරයක් තියෙනවා. අන්න ඒ විදිහට පොඩ්ඩක් බලන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ අපිට මේ විදිහට ක්‍රියාකාරීත්වයකට එන්න හේතුව මේ අපි මේ හැරූපේ කන ශබ්දේ නාසයේ ගන්ධය කියලා මේ දෙපැත්තකට තියනවා කියලා ගත්ත එකත් එක්ක ඒකට හේතුනේ අඥානකම දුක්ඛේ සම්බේ නිරෝධී මග්ගේ අඥානකම නැත්තම් හේතුඵල ධර්ම ක්‍රියාකාරීත්වය නොදන්නාකම කියන කාරණාවත් පොඩ්ඩක් වැන්න ගියා නම් ඒකත් පොඩ්ඩක් හෙව්වොත් තව ටිකක් විස්තරට යන්න පුළුවන්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මම ඒක බලනකොට ඒකට තව කොටස් තියෙනවා. ඉතින් පැයකම අරක් විතර කරනකොට ඒ කියන්නේ දැන් මම බලනවා මේ විදිහට කරන්න. දැන් අර කිංසි කෝපම සූත්‍රයකට කියනවානේ නගර හිමියට ඒ පණිවිඩය දීලා ආපැත්තෙම යනවයි කියන එක බලනවා. ඒ කියන්නේ අහුත්වා සම්භූතම් කියන තැන නම් එතන ඉඳලා එතනින් ආහැටි මම දැක්කේ නැහැ. ඒ එතකොට මම හොඳටම මට පැහැදිලි ඇසකන නාසය දිව කය කියන දේවල් වලින් කිසිම දෙයක් එතනින් සිදුවෙන දෙයක් මම කවදාවත් දැනගන්නේ නැති බවත් මට මම හරි වැරදි හරි දන්නේ නැහැ. නමුත් මට වැටහිලා තියෙන්නේ එතනින් මට කිසි දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. එතකොට මම ආපස්සට යනවා. ඒක විග්‍රහ කරලා ඉවර වෙලා මම ආපස්සට යනවා. මේ පංච උපාදානස්කන්ධය හැදුන්නේ මනසින් ධම්මායතනය මෙහෙම කියලා මගේ අවිද්‍යාව නිසයි මේක ආවේ කියන එක. ඒ ටික කරනවා ඒකමද ඔබ වහන්සේ මට පනවන්නේ නැත්නම් මේකටත් තව ටිකක් ආධාරයක් කරනවා නම් අවවාදයක් කරනවා නම් ස්වාමීන් වහන්සේ ඉතාම පිං ජෙරුවන් සරණයි.
නෑ ජෙරුවන් සරණ ඒක තමයි. කියන්නේ අවිද්‍යාව කියන දේ තමයි මේ විදිහට මේ පවතිනට හේතුව කියන කාරණාව. එතකොට අපි දැන් සත්‍ය දකින්නකොට අවිද්‍යාවට පහරක්නේ වදින්නේ. අන්න ඒ විදිහට ඉතින් දකිමින් ඉන්නකොට මේ අවස්ථාවේ රාගදේශ කොහොම තියෙන්නේ නැහැ. නමුත් ඒක දැක්ක පමණින් රාගදේශ මොහොත පාට දුර වෙන්නේ නැහැ. ඔක කාලයක් කරනකොට තමයි රාගදේශ වලට ඉඳ නැති වෙලා යන්නේ. මේ දැන් කොහොමද දැන් අපි දන්නවා රාගදේශ කියන කාරණාව මාර්ගඵල ලැබුව කෙනෙකුට උනත් දැන් සෝතපන්න වෙච්ච කෙනෙකුට උනත් එකපාර්ට් නැති වෙන එකක් නෙමෙයි. සකදාගාමී කියලා වෙන මේකුත් තියෙනවා. දේවට රාගදේශ නැති වෙන්නේ නැත්නම් සකදාගාමීනකට තුනී වීමක් වෙනවා. අනාගාමීනකම තියෙනවා. එහෙනම් ඉතින් අර කාලයක් අපි කිරීමත් එක්ක රාගයක් ද්වේෂයක් එනකොට අපට සාමාන්‍ය ජීවිතයේදී එක තේරුම් ගන්න පුළුවන් මේ ටිකක් ওই විදිහට දර්ශනා කරනවා නම් මේ පවතින කාලේ අඩුයි නැත්තම් පවත්වන්නට හිතෙන ස්වභාවය අඩුයි. ටික වෙලාවක් පැවතුනොත් නැති වෙලා යනවා. ඔන්න ඔය වගේ ස්වභාවයක් ප්‍රකට වෙනවා අර මේ නුවණ ওই විදිහට වඩන කෙනෙකුට. අර මේ දැන් සාමාන්‍ය කෙනෙකුට රාගය ද්වේෂයක් කියන කන අහුවෙන්නේවත් නෑ. නිකම්ම අකුසලයක් කියලා තහරන බේට වඩා අර නුවණ තියෙන කෙනාට ඒ ඒ ස්වභාවය තුළ මේ රාගදේශ කියන එක මේ මම පවත්වන එකක් නෙමෙයි මේක බොරුවක් නේ කියන දේ සාමාන්‍ය රාගදේශ එනකොට ඒ විදිහට වැටහීමක් එක්ක අතහරින්න පුළුවන්කම තියෙන අකුසලයක් කියලා හිතනවට වඩා. ඉතින් ඒ නිසා ඔය විදිහ තමයි ඔය විදිහට අවිද්‍යාව මුල් කරන් මේක වෙන්නේ කියලා. ඉතින් අවිද්‍යාව කියන්නේ ඔය විදිහ නොදැකීම. දකින්න එක අවිද්‍යාව දුරු වෙන ස්වභාවය. අනේ එතකොට යම් පමණකට සත්‍ය දකින්න නිසා මේ කාලයක් යනකොට ඔක හරියයි. ඒක පාර සිදුවෙන එකක් නෙමෙයි.
මොහොමඩ් සෙන් ස්වාමීන් වහන්සේ මට වැටහුණා ඉුවන් සරණයි.
ඉුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ මට හිතෙන්නේ දැන් වහන්සේ එම කියනකොට විස්මයකට හෙලෝ උත්තරන තීනාව ස්වාමීන් වහන්සේ මම විශාල වෙනසක් නේද? දැන් සාමාන්‍ය මේ කිසිම ගහව දාගති කෙනෙක් හිතන්නේ ඉතින් මේක අකුසලයක්. නැත්නම් මේක කුසලයක් කියලා. හොපින්දි නමුත් දැන් අපි දර්ශනයක් තුළ ද්වේෂයක් සංකීර්ණතාව
එකකට
මෙතපෝතලා මෛත්‍රිය වඩනවා කියන හිමුදයක් නෑ.
නෑ ඒක දැන් ගොඩක් අය
ආදර කරලා තියෙනවා. මේ අවස්ථාවෙම ඉගෙන විදර්ශනා කරනවා එතකොට අපි
දෙනවා දර්ශනයකට
දැන් හොඳ දර්ශනයක් තුළින්ම තමයි අපි ඒක මෙතපෝතලා හිමුදයක් වෙන්නේ නෑ. මේක මුලාවක් නෙමෙයි හිම කියලා මේ මිතුත් හරියටම හරි කියලා මේ සාමන්ත හිතෙන්නේ.
ඔව් ඒක එහෙම තමයි. එතකොට අර මේ තමන්ගේ යම් කිසි නුණක් කියනවනේ අන්න ඒකෙන් තමයි ඒක තේරුම් ගන්නෙ. අර දැන් කුසල කුසල කියන කාරණාව බලන්නේ මටනේ. මගේ හොඳ දේ මට නරක දේත් එක්ක නයින් කරන්න යන්නේ. දැන් මෙතන මට හොඳ දේ මට අරක දේ කියන එකක් අයින් කරලක් නෙමෙයි. සත්‍ය මොකද්ද කියලා බලනකොට අර බොරුවක් නෙමෙයික කියලා ඒ ඒ ඒ ඒකත් එක තමයි අතහැරීමක්. ඒක අන්නව හරි. එහෙම තමයි සාමාන්‍යයෙන් යම් පමණකට නුණ වැඩිච්ච කෙනෙකුට අර දේශයේ මෛත්‍රියේ මෛත්‍රියෙන් පුදු කරන්න ඕනේ දේශයේ තින් ලොකුවට එනකොට. නමුත් අරක අර අරම තියෙන කෙනාට හරි පහසුයි මේ ඒ විදිහට දුරු කරන්න. ඊළඟට මේ රාගය එනකොට අසුබේ තියෙන කාරණාවට වඩා අරක පහසුයි. මේ එකකින් වහා දුරු වෙනවා ඒක ලොකුවට තියෙනවනේ. අනේකේ රාග දේශ යම් පමණකට තුනී වීමක් තුනී ප්‍රතිපදාවක් නැත්නම් රාග දේශ වලට පහර එළෙන ප්‍රතිපදාවක් නෝන තියෙන කෙනෙකුට තියෙනවා. ඒ කාරණාව හරි. තේරුම් ගන්න.
දැන් බොහොම පින්තරමතේක සෑහෙන මත ඒක ප්‍රීත වැද්දලා හිතට මොකද අපිට හුඟක් දාට තාම හිතට එන්නේ නැහැ. ඒ වගේ හැම වෙලාවකම ඒ වගේ හිතුවත් හිතට තේන්තියක් මොන වයිඩයක් මොන හරි දෙයක් මතිනොත් නැත්නම් දැන් මොන හරි ඔයගේ අකුසල හිතක් පහළ අපි දැන් අකුසල හිතක් කියන්නේ ඒ අකුසල පැත්තක් නෙමෙයි හිතන්න ඕනේ තනි කරන දහම අවබෝධ වෙන දහම ගැන හිතනකොට මේ මොහොතේම අමම හිතනවා සම්මත පිටපත දෙන්නේ මොකද්ද ධම තුලින් මම කියන එක මගේ කියන සක්කාය දිට්ඨිය එනම් කිනි කියලා යනවා කියලා මට දැන් පැහැදිලි සාමාන්‍ය.
ඔව් ධම තුලින් තමයි ඒක වෙන්නේ. අර මම කරන දෙයට වඩා ධම තුලින් සිදුවෙන ක්‍රියාකාරීත්වය. මේ කරනවා ඉතින් ප්‍රායෝගිකව අපි ටික ටික ඒක සමානලට එක වෙලා එක දිගටම එන්නේ නැහැ. සමානලාවට ටික වෙලාවක් දීගෙන බලන්න දැන් බලන්න විසකම අවපාසිකාවටම සිහි කරන්න වුණා සිහි කරවන්න වුණා. ඒ වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ස්වභාවයක්. ඒක අපේ තියෙන කෙලෙස් වල මට්ටම අනුව සිදුවෙන දෙයක්. ඉතින් නිසා අපට අපේ සිහින වුණ වීරිය වැඩි වුණාම ඒ කාරණාව ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. අඩුනාම පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. නමුත් ඉතින් ඒ විදිහට මේ දකිමින් ප්‍රහාණය ගන්න පුළුවන් නම් ඒක තමයි සැබෑවම මේ මාර්ගය තුලින් රාගදේශම දුරු කරන ප්‍රතිපදාවක් වෙනවා. දැන් අරකට රාගදේශම රාගදේශ දුරු කරන ප්‍රතිපදාවක් වෙනවා වෙනදයක් කිරීම. නමුත් ඒක දුරු වෙනවා කියන්නේ සාවකාලිකව මේ අර වෙන අරමුණක්කට යොමු වෙච්ච නිසා. නමුත් මෙතනදී වෙන්නේ වෙන අරමුණකට යොමු වීම නිසා නෙමෙයි සැබෑවට මාර්ගය තුලින් රාගදේශ මොහ වලට පහරක් එල්ලෙන්නේ. අර අවස්ථාවේ මොහේට කොහොමද පහරක් එල්ලෙන්නේ රාගදේශ විතරනේ. මෙතන තුනටම පහරක් එල්ලෙනවානේ. තුනටම මේකේ ස්වභාවය තේරුම් ගන්න යොමු වෙනවානේ. ඉතින් ඒ නිසා ඒක තමයි සැබෑම් ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. තේරුවන් සරණයි.
අවසර සයන්හන්සේ එතනද අපි අර අර දුක පිරිසිඳ දකින්න නැත්නම් දුක අවබෝධ කරනවා කියන මේ මොහොතේ දුක කියන එක අපි අර සාමාන්‍යයෙන් ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා නිකන් මේ මොහොතේ නෙමේ අනාගතයේ ඒවා වගේනේ සාමාන්‍ය ලෝකයාට හිතෙන්නේ. දැන් මෙතන අපි මේ හිතෙන් හදපු එකක්ම නේද අපේ මෝඩකමට එලියෙන් තියලා නැත්තම් පනෝගෙන ඉන්නේ ඕකම නේද මේ දුකයි කියන්නේ වගේ ඒ වගේ පැත්තක් එතන තියනවාද?
ඔව් ඔව් ඒකම තමයි. අතරම තමයි දුක පිළිසින්න දකින්න වාගේ. يعني මම අපි අනාගතේ ජරා මරණ ජාති ජරා මරණ දාගන්නවනේ. අනාගතේ අපි මම මෙතන ඉන්න නිසා අනාගතේ හැමතිස්සෙම තියෙන්නේ. මම මෙතන ඉන්න නිසා අනාගතයක් තියෙනවා. ඉතින් අනාගතයේ තියෙන අනාගතය යන මරණ දුකයි කියලා අපි සංකල්පනාවකින් හිතන්නේ. දැන් මේ විදිහට වර්තමානයේ අපිට ප්‍රකට වෙන මේ ස්වභාවය අපි මොකද්ද කියලා දුක හොයනකොට අන්න දුක පිරසින් දකින්නවා. පිරසින් දකින්නකොට අපු වෙන්නේ සමුදේ. බලන්න ඉතින් ලස්සනට ආර්ය සත්‍යෙම ගැලපෙන හැටි. දුක පිරසින් දකින්නකොට අපු වෙන්නේ සමුදේ. සමුදේ කියන්නේ හැදෙන හැටිනේ අපු වෙන්නේ සා. මේක කොහොමද සිදු වෙන්නේ කියලා. ඉතින් සමුදේ හැදෙනකොටම අර ඉතන දුක නිරෝධය කියන එකත් සත්‍ය වශයෙන් වැඩ පිළිවෙල මාර්ගය. හතර මෙතන වැඩෙනවා. ආර සත්‍ය හතරම එතනදි යොමු වෙලා තියෙනවා. ඒක තමයි සැබෑම මේ මාර්ගය තුල සිදුවෙන ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතන සම්පූර්ණයෙන් දුක පිරිසිඳ දැකීමක් සමුදේ ප්‍රහාණය වෙන මග නිරෝධය සාක්ෂාත් වෙන මග වැඩෙන වැඩ පිළිවෙලකට තමයි යොමු වෙන්නේ. ওই ප්‍රතිපදාවකින් අද නැතුව සංකල්ප ඔස්සේ අනාගතයක් මරණයක් අතීතී ජාතියක් ওই විදිහට හිතනවා. ඒ හිතන දේ තුලම තියෙන මම මෙතන ඉන්න හැබැයි ලෞකික සම්මාදිටියත් එක්ක ඒක හරි ලෞකික සම්මාදිටිය. නමුත් ඉතින් මාර්ගය තුල මේ සිදු වෙන ක්‍රියාකාරීත්වයක් නේ. නිවීම දක්වා නිවීම කරා යන ක්‍රියාකාරීත්වයක් නේ. ඒ කාරණාව හරි ඒක තමයි සම්පූර්ණ සිදුවන්නේ. ඊට පස්සේ
එතන ස්වාමීන් වහන්සේ එතකොට ඒක අර ඒ අනාගතේ කතාවක් නැතුව ඒ මොහොතේ ජරා මරණ පැහැදිලි කරන්න පුළුවන්ද එතන ලෝකෝත්තර විදිහට?
දැන් උතන ඇත්තරම ගොඩක් සම්බන්ධ ගොඩක් කියනවානේ. දැන් උපනිසූ මරණ කතන්දරයට වඩා දැන් දුකකින් කාරණා මේ පත්‍ය මොකද්ද? ජාතිය. එතකොට එහෙනම් දැන් මේ මොහොත තුල මම ඉඳලා මම මැරෙන කතාවත් එක්ක ජරා මරණය මොහොත තුල හොයනකොට කාරණාව සිදුවන්නේ. නමුත් ජරා මරණය කියන කාරණාවට පත්‍ය වශයෙන් හොයන එහෙනම් ජරා මරණයක් හැටියට දැන් මට මේ අවස්ථාව තුළ සිදුවන මේ ක්‍රියාකාරීත්වයන් ජරා මරණ කාරණා ලිස්ට් කරන කන්දරාම් බෙහෙදෝ කියන කාරණාව අපට අපි හිතමු මෙහිම කාරණාවක් වුණා අපි හිතමු ජරා මරණ කියන දේත් එක්ක අපට ප්‍රකටව මොනවා හරි අහුවෙනවා. දැන් අපි හිතමු දේශය අහුණා වගේම ප්‍රකටව මොනවා හරි ලෝකයේ තුළ තියෙන ජරා මරණයක් දැන් අහුවෙනවා. එතකොට අපට ඉස්සල්ලාම ලේබල් එකක් ගහන්න වෙනවා මේ ජරා මරණය. දැන් ලෝකයේ තුළ මට දැන් අහුවෙච්ච කාරණාව. අන්න ඒකත් එක්ක කොහෙල බලනකොට මේ ජරා මරණය කියන කාරණාව හදාගත් සංස්කාරයක්. ජරා මරණය කියන කාරණාව මම හදාගත් සංස්කාරයක්. ජරා මරණය ජරාවට මරණයට පත් වෙන්නේ මමනේ. ජරාවට මරණයට පත් වෙන්නේ මම. එතකොට එහෙනම් අපි හෙව්වොත් ජරාවට මරණයට මම කියන කාරණාවකින් තොරව හේතුව ජාතිය. මේ හේතුඵලයේ හොයාගෙන ගියාම විද්‍යාව තමයි මේකට හේතුව. එතකොට අර මම ජරාවට මරණයට පත් වෙනවා කියන න්‍යාය දුර වෙලා ගිහිල්ලා මෙතන මේ ජරා මරණ කියලා මම හදාගත් සංස්කාරයක් නේ තියෙන්නේ. ඒක අපට දැන් ප්‍රකට මොකක් හරි ජරා මරණ මොකක් හරි ප්‍රකට වෙන කාරණාවක් එක ගන්න පුළුවන්. ඒක දුක්ක එතන ජරා මරණ ශෝක පරිදෙය දුක්ඛ දොමනස උපායාස කියන මේ ඕනම දෙයක් ඔස්සේ අපට දැන් ප්‍රකට වෙන සංස්කරණයේ වෙච්චදී මම දුකක් හැටියට ගත්ත දෙයට හේතුව හොයනකොට මේ ජරා මරණය කියලා මම ගත්ත දේ තියෙන්නේ මකියස්නේවත් නේද ජරා මරණ කියන කාරණාව දැන් අපි දැන් බම් රහතන් වහන්සේ ජරා මරණ කියන කාරණාව නේ රහතන් වහන්සේ ඔක්කොම අශේෂ විරාග නිරෝධද නමුත් රහතන් වහන්සේ මෙයා වෙනවා ලෙඩ වෙනවා නමුත් ජරා මරණ නේ ඇයි අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෙන් කිසි දෙයක් කතා කරන්නේ නැහැ අන්න එතකොට එහෙනම් බාහිර ලෝකයට පුජ්‍යලියක් එක්ක ජරා මරණේ තියෙනවා පුජ්‍යලියක් කතා කිරීමත් එක්ක එතකොට රහතන් වහන්සේ නමුත් ජරාව නිරුද්ධයි ඇයි ජරාව නිරුද්ධු ජරා මරණ කියන කාරණාව සකස් කරගන්න ස්වභාවය නේ අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ වෙච්ච නිසා ඒ වගේ අපිට ජරා මරණ කියලා කාරණාව ප්‍රකට වෙනකොට අපට දැන් ජරා මරණය ප්‍රකට වෙන පුජ්‍යලියත් එක්ක මගේ ජරා මරණය කියන කාරණාව මම වෙනකොට මට අහුවෙන්නේ ස්කන්ධයන් සකස් වීම බත් හේතුපත් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන එහෙනම් මේක විද්‍යාවෙන් තියෙන දෙයක් මිසක් ජරා මරණ කියලා ගන්න එක මගේ ඇති වෙන දෙයක් නෙවෙයි කියන එක වර්තමානයේ තුල ජරා මරණ කියන කාරණාව සත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්.
බොහොම පින්සහින්න හොස. ඒකේ දැන් අර මම උපදින එක අපි දැන් මේ බාහිර දෙයක් පැනෙවුවා කියමු එහෙන් දැකලා ඔන්න මේ මොකක් හරි මේසයක් තියනවා කියන තන දෙයක් විදිහට ගත්තොත් දැන් එතන ඒ කියන්නේ ජරා මරණ කතා කරනවා නම් කතා කරන්නේ බාහිර දේ හින්දාද නැත්නම් ඒක තියෙන බව දැනගත්ත මම පැත්තෙන්ද එතකොට ඒ ජරා මරණ දෙකම මේ හිතෙන් හදාගෙන සංකාරම තමයි ඒක අර මම කියන එකයි පැද්දීම මතද ඒක තියෙන්නේ නැත්තම් බාහිර දේ නිසා එන්නත් පුළුවන් දෙයක.
නෑ ඒක මම තියෙන මතමයි තියෙන්නේ. ඒකනේ දැන් රහතන් වහන්සේට ප්‍රශ්නේ නැත්තේ. මම තියෙන නිසාම තමයි බාහිර දේත් එක්ක ඒක ඉපැද නැති. මම කියන කාරණාව දුරු වෙච්ච ගමන් අවිද්‍යාවසේ සිරාග නිරුද්ධ බාහිර කතාවක් එක සිදුවෙන්නේ නැහැ. මම තමයි සම්පූර්ණ තියෙන්නේ. මගේ ජරා මරණයන් තියෙන්නේ. දැන් අර මේද මේ අදිමුත තේරගතාවේ තියෙන්නේ. අදමුත සාමිනවාසි මරන්න යනකොට අර ලස්සන ගාතාවක් අවසානට කියනවා මමත්තං සෝ අසංවින්දං නත්ති මේතින සෝචති මම කියලා දෙයක් නොලැබෙන කල්ලි මගේ දෙයක් නැති වෙනවා කියලා කොමකට සෝක් කරන්නද දැන් මරණයේ ඉදිරියයි බය නැති කියලා අහනකට නේ උත්තර දෙන ඔය විදිහට කතා දේශනා එතකොට මම කියලා දෙයක් නොලැබෙනවා නම් මගේ දෙයක් නැති වෙනවා කියන්නේ එහෙනම් මම කියලා දෙයක් ලැබෙන්නේ නැතිනම් මගේ කියලා දෙයක් කතා කරන්න දෙයක් නැහැ එතකොට මගේ අතපය කපනවා මාව මරනවා මගේ දෙයක් නැති වෙනවා මම කියලා නැත්තම් මගේ දෙයක් වෙන්නේ නැහැ කොහොමත් ආධ්‍යාත්මී මම කියන කාරණාව එක්ක තමයි මේ ඔක්කොම දේවල් පැනෙන්නේ මම කියන කාරණාව පැනෙවෙච්ච නැති දැන එකක්වත් කතා කරන්න බෑ ඒක හරියට පැහැදිලි නැත්තම් එහෙම අපිට මේ ලෝකේ rahat වෙනවා කියන කාරණාවදී මේ බාහිර ලෝකේ මේ ඔක්කොම සුන්නද්දුල්ලා යන්න එනවා මේ rahat වෙන. ඒ ඉතින් බාහිර ලෝකෙත් එක්කනේ තියෙන්නේ. නමුත් බාහිර ලෝකේ සියලු පැනවීම මම එක්ක ගත්තට පස්සේ අර කිසි දෙයක් කතා කරන්න බැරි වෙනවා. හරි නේද එහෙම විදිහට කතා මේ ඒ කාරණා ඒ විදිහට හිතුවේ ඔබලගේ
මම එහෙමයි සයින්ස් එක කියන්නේ අර මම කියන පැත්ත පැනවීම මතමයි අනිත් සේරම වෙන්නේ නේද කියන්නේ අපි බාහිර දෙයක් කතා කරන්නත් පුළුවන් මම ඉන්න හින්දානේ මට සාපේක්ෂවනේ ඒ එතකොට මේ මම කියන එක පැනවුන් නැත්නම් අනිත් ඒවා එකක්වත් වෙන්න විදිහක් නැහැ නේද
ඔව් මම කියලා පනවගත්තේ නැත්නම් අනිත් එකක්වත් වෙන්න දෙන්නේ නැහැ මම කියලා පනව ගැනීමත් එක තමයි සියල්ලක්ම සිදුවන්නේ මම දැන් එහෙනම් සමුගන්නද
හොඳයි එහෙනම් මේ බොහොම පින් වහන්සේට තෙරුවන් සර්
හා හොඳයි තෙරුවන් සර්
තෙරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ කොහොමද නකොට ප්‍රශ්න මහත්ය රම් කියපු එකේ දැන් සංකත ධර්මනේ ලෝකේ තියෙන එතකොට ඒ සංකත ධර්මය හදාගත්තේ තම තමන්මයි නේද? එතකොට ඒක ජාති ජරා ව්‍යාධි මරණ වලට යන එකත් අර අයිති පංච උපාදාන ස්කන්ධය තමයි නේද?
ඔව් ඒ සංකත පැත්තෙන් බැලුවා නම් ඒ කියන්නේ සංස්කාරයක් කියලා බැලුවා නම් ඔක අපේ මේ හිතෙන් හදන චේතනාවක්මනේ ඇත්තටම. එතකොට ඒක මම හදන එකක්.
සම්පූර්ණයෙන්ම
ඔව් ඒක හදන මම හිටියේ නැත්තම් එහෙම ඉතින් ඒක මත තියෙන එකක්වත් ඊළඟට කතා කරන්න බෑනේ නේද නැත්තම් තමයි මං හිතන්නේ අවිද්‍යාව තියෙන තැන පෙන්වන්න කියලා කිව්වේ කියලා මට හිතෙන්නේ. මං හිතන්නේ ඉතින් අපි ඔතන තමයි මේ දකින්න උත්සාහ කරන්නෙත් කියලා ඔයගොල්ලෝ හැමෝම නේද?
එතනම තමයි දැක ගන්න බලන්නේ. ඔය ඒක එහෙම තමයි.
එතකොට මං හිතන්නේ අර දැන් අනිත් භාවනාවලයි මේකේ පැහැදිලි වෙනසක් පේනවා ඇති මේ විදර්ශනය මේක සම්මාදිට්ඨිය ගත්තට පස්සේ අපි මොන භාවනාව කළත් මේක දකින්න මේ අවිද්‍යාව දකින්න නේද උත්සාහ කරන්නේ. එතකොට ඒ දුක දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි කියන හතර එතන හැමතිස්සෙම එතන තියෙනවා. يعني චතුරාර්ය සත්‍ය තමයි මේ අවබෝධ කරන්නේ කියන එක පැත්තකුත් පේනව නේද එතකොට?
ඒක එහෙමමයි.
මේ ද්‍රවිද සාවුන අපි පැහැදිලි කරේ දැන් අතන දුක පිළිසිඳ දකින්න කොට සමුදේත් නෑ එහෙමද කියන සාවුනක් මට පොඩ්ඩක් එතන පැහැදිලි කරන්න
බෑ. දුක ඒක සමුද දුක පිරිසිඳ දැකීම කියන්නේම සමුදේ දකින්නවා. ඒ කියන්නේ දුක අවබෝධ කරනවා කියන්නේ සමුදේත් එක්කමයි අවබෝධ වෙන්නේ. සමුදේ දකින්නවා කියන්නේ නිරෝධෙත් දකින්නවා මාර්ගෙත් වැඩෙනවා කියන මේ හතරම එතන තියෙනවා කියන එක. එතකොට මේවා කරද්දී මං අර මතුකලේ මේ වෙන්නේ දුක පිරිසිඳ දැකීමද කියන එකනේ. එතකොට ඒක හරි කිව්වා. ඒ දුක පිරිසිඳ දකින්නවා කියන්නේ ඇත්තටම දුක පේනවා කියන්නේ අපිට සමුදයත් එක්කම තමයි දුක පේන්නේ. මේ අවිද්‍යාව නිසායි මේක සකස් වුනේ කියලා ඒක පේනවනේ එතනම. ඒක පේනකොටම නිරෝධෙත් එතනම පේනවනේ නේද? අවිද්‍යාව නැත්තම් ඔක හටගන්නේ නෑනේ. ඒක හිතට පෙන්නන එක මේ මාර්ගය කියන පැත්ත තමයි. කියන්නේ දුක පිරිසිඳ දකිනවා කියන්නේ අර හතරම පිරිසිඳ දැකීම ඒ අවබෝධය තමයි වැඩි වෙන්නේ කියන එකක් තමයි ඒ මට වැටහුනේ.
සත්‍ය අවබෝධ වෙනවා නේද? දැන් කියන්නේ දැන් මම මගේ අම්මා මැරුණා කියලා මම හරි දුකෙන් ඉන්නවා නම් ඒ සිදුණු සේරම මට වෙන පාඩු ඔක්කොම දකිනවා නම් විශාල දුකකින් ඉන්න වෙලාවට මම දකිනවා නම් ඒ අම්මා කියන තැන තියෙන්නේ මං සකස් කරගත්ත ධර්මතාවයක්. එතන අම්මා කෙනෙක් හිටියේ නැහැ. ඒ කියන්නේ අර මිත්‍යා දෘෂ්ටියට නොගිහිල්ලා එතන තිබුණු තත්වය මට වැටහෙනකොට එතකොට මට වෙන්න ඕන වෙන්නේ සත්‍ය අවබෝධ වෙනකොට අර දුක නැති වෙන්න ඕන. එතෙන්ට ඉඩක් නැහැ. මේක ඇති වෙනකොට අනිත් එක නැති වෙන්න ඕන. එහෙම නේද කියලා මම අහනවා.
ඔව් ඒක තමයි. දැන් මේ අම්මව හැදුවෙත් අවිද්‍යාවෙන් කරපු සංකාරයක් නේද? මේ හිතෙන් හදලා එළියෙන් තිබ්බ නේද? ඒ නිසා නේ ඔය දුක තියෙන්නේ. එතකොට යන එතන ඒ අවිද්‍යාවෙන් පෙන්නවා නම් එතනම ඒ දුකත් පේනවා. දුක ඇති වුණ හැටිත් පේනවා. දුක නිරෝධෙත් එතනම පේනවා. මේ මෝඩකම නොකළා නම් දුක නැහැ නේ කියන එක. අපි බාහිර දෙයක් පැනෙව්වේ නැත්තම් අම්මා කියලා දෙයක් ඉපැද්දුවේ නැත්තම් ඉතින් ওই දුක කොහෙද තියෙන්නේ? ඉපැද්දුවේ මම ඉන්න හින්දානේ. මමනේ මටනේ ඒ දුක ආවේ. අම්මට නෙමෙයිනේ මටනේ දුක ආවේ. මට දුක ආවේ මමම උපද්දගත්තු හින්දා. ඒතර පේනා නේද මේ උපද්දගෙනයි දුක විඳින්නේ. අවිද්‍යාවෙන් ජාතිය ජාති පච්චයාර දුක්ක කියලා ගන්න කෙටියෙන් කිව්ව ජරා මරණ සීරම මේ දුක්කන්. එතට මේක මේ ඉපැද්දුව හින්දා නිදුක. ඉපැද්දුවේ මොකද? අවිද්‍යාව. එතන එතන දකින්න පුළුවන්න හරි. ඔව් අහ
ඔතන ඔතන පුංචි පුංචි ගැටලුවක් තියෙනවා. මේ දැන් අපි හිතමු මනදම් අපේ හිතට ආව කියලා අම්මා කියලා ආවා කියන අදහස එනවා. එතකොට අපි හිතෙන් තේරුම් ගන්නවා මේ මගේ හිතට ආපු දෙයක් මම හිතෙන්ම දකිනවා කියලා. ඔතනින් නවත්තන්නත් පුළුවන්. එහෙම නැත්නම් ওই පద్ම මහත්මිය කිව්වා වාගේ ඊට පස්සේ අර අම්මා කියන තැනට ගිහිල්ලා අම්මා කියන සංකල්පයත් මං හිතෙන් හදාගත්තු කියලා තව පොඩ්ඩක් උතර ඉස්සරහට යන්නත් පුළුවන්. ඕක අර මම හිතෙන් හදාගත්ත දේ හිත දැනගන්නවා කියලා උතනින් ඉවර කරාන එකද හරි නැත්නම් උතන තව ටිකක් ඉස්සරහට ගිහලා අම්මා කියන එකත් හිතෙන් හදාගත්තු සංකල්පයක් කියලා තව ටිකක් ඉස්සරහට යන එකද උතන වැදගත් වෙන්නේ. තිරුවන් සරණයි.
මම කල්පනා කරන්නේ මේ දැන් මම හිතුවත් හිතෙන් හදපු මට හුඟක් දුකක් තියෙන වෙලාවක මම නැති වුණු දෙයක් ගැන අඬා වැටෙන වෙලාවක මම කිව්වොත් ආ මම මේ හිතෙන් හදාගෙනනේ මේ දුක් විඳින්නේ කියලා කිව්වට මම මගේ දුක නැති වේද කියන එක සැකසහිතයි නේද? එතකොට මම දකිනවා නම් මෙතන අම්මා කෙනෙක් හිටියේ නැහැ. මම සකස් කරගත්ත මේ රූපය මෙන්න මේ විදියටයි කියන්නේ ඇහැට පෙනුනේ නැහැ දෙයක්. එතන තියෙන්නේ මිරිඟුවක් හා සමාන දෙයක්. එතන රූපයක් ඇහැට කවදාවත් දකින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතකොට එහෙනම් මම මේ මිරිඟුවට අහුවෙලා හිටපුනේ නිසා නේද මට මේ දුක එනවයි කියලා දන්නකොට මම කල්පනා කරනවා එතකොට නම් අර දුකේ ඒ වෙලාවට තියෙන දුක අත්හැරගන්න අතහැරෙනවයි කියලා. මම හරි දන්නේ මම මට පේන්නේ මේ විදියට. තේරුම් ගන්න.
ඔව් ඒක හරි. එතෙන්දී දැන් අපිට ඔහොම හිතුවා කියලා සමහර විට එකපාරටම දුක නැති වෙන එකක් නැහැ. ඒ නැති වෙන්නේ නැත්තේ අපේ කෙලස් බලවත් හින්දා. හැබැයි මෙහෙම පෙන්නන්න දුක නැති වෙනවා කියලා අවබෝධයක් එනවා. ඒ පුරුදු කිරීම වැඩි වෙනකොට හිත ඉක්මනට ඇත්ත දකින්න පටන් ගන්නවා. දැන් අපි ඇත්ත පෙන්නවත් හිත තාම ලෑස්ති නෑ මේ ඇත්ත පිළිගන්න. මොකද අපේ කෙලෙස් බලවත්, සසර පුරුදු බලවත්. ඒ හින්දා ඔක පෙන්නපු ගමන් එකසරේට දුක නැති වෙනවා කියන කරුණක් නෙවෙයි. එහෙනම් මේක දැන් පුරුදු කරනකොට මේ මට්ටමට එන ගතියක් අත්දකින්න පුළුවන් නේද?
ඔය කියන්නේ මේ රවි ඔය හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැනින් නවතිනවා නම් ඉතින් ඒකත් ඒක හොඳයි වාගේ නේද? මට තේරුනේ එහෙමයි.
ඒක නවතිනවා කියන්නේ එතනින් එහාට යන්නේ නැහැ නේද? එතනින් එහාට යන ටිකනේ අපේ මේ සාමාන්‍ය ලෝකේ තියෙන දුක දිගින් දිගට යන එක. ඒවම තමයි ඔය නීවරණ කියන්නේ. එතකොට එතනින් එහාට යන්නේ නැහැ කියන්නේ නීවරණයටපත් කරනවා. දැන් මෙතනත් මේ රැවටුණා කියලා අපි පෙන්නන්නේ. මේ හිතෙන් හදපු එකනේ එළියෙන් තිබ්බේ. කියන්නේ මේ වර්තමානෙටත් ඕක දානවා. ඒක දිගේ දිගින් දිකට යන එක අඩු කර ගැනීම එකක්. දැන් අපි මෙතන මේ මුලම රැවටෙන තැන ඇල්ලුවොත් අතන තමයි රවිද්‍යාව කියලා කිව්වේ. දැන් අවිද්‍යාවෙන් මේක හිතෙන් හදපු දෙයක් නෙමෙයි එළියේ දෙයක් කියන විශ්වාසය ගත්තොත් නේද ඒක දිගින් දිගට යෑමක් තියෙන්නේ. දැන් අපි මෙතන මෙන්න මේ අවිද්‍යාවෙන් මේක පණවපු හින්දා නේද ඔය දිගින් දිගට ගියේ. ඒතර අවරයි මුලම එක පෙන්වන්න පුළුවන් නම් මං කිව්වේ ඒක එකපාරට නොවුනත් කාලයක් යනකොට හරි ඔය ඇත්ත දැකීම තුළ දුක සකස් වීමම නැති වෙනවා නේද? ඒ කියන්නේ මේ මොහොතේම දුක මේ මොහොතේ හටගත්ත දුක මේ මොහොතේ අවිද්‍යාව නිසාමයි හටගත්තේ කියන එකක් පේනව නේද? ඔකේ හැදුවි. දැන් අපි ගොඩක් අනිත් භාවනාවල කරන්නේ ඕක පැනෙව්වට පස්සේ අර දිගින් දිකට යන එක නවත්තන එකනේ. ඒක අර ලෝකෙට අයිති භාවනාවල තියෙනවා. ඔය අසුබය හරි ඒ වගේ එකක් වැඩුව හරි නැත්නම් එළියේ තියෙන දේ වෙනස් වෙනවා කියලා හරි ඒ පූර්ව ප්‍රතිපදාවේ තියෙනවා. ඒකෙන් කරන්නේ ඇලීම් ගැටීම දුරු කරන එක. මෙතෙන්දි වෙන්නේ මේ අවිද්‍යාවෙන් වෙන මෝහය මුලාව කඩන එක. ලෝකෙට අහු වෙන තැනම ලෝකෙ හදන තැනම අපි වැරද්ද පෙන්නනවා කියන පැත්තක්. තේරෙනවද මේ වෙනස මේ සර?
ඔව් මට තේරුණා මේ. හොඳට තේරුම් ගන්න.
එකම තමයි අර ස්වාමීන් වහන්සේ කිව්වෙත් නේද අර ගිහිල්ලා අර ඒක ආපස්සට ආපු පාරෙන්ම දැන් සමුදේ ඉඳලා අපි පංච උපාදාන ස්කන්ධය ළඟටම ආවනම් ආපහු පංච උපාදාන ස්කන්ධයේ ඉඳලා ආපහු ඒ ආ පාරෙන්ම සමුදේ ළඟට යා යුතු බව තමයි අර අනුමතස්ස ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ කිව්වේ නේද?
ඒවා ඉතින් දැන් මෙහෙමම මෙහෙමම නෙමෙයි, ඒ තම තමන් කරන එකට ඒක සම්බන්ධ කරගන්න. එතකොට ඒ එක එක්කෙනාට ඉතින් ඒ කරන තමන් කරන එක අනුව එක එක විදිහට ඒ කරන එකට ඇප්ලයි කරන්න යදා ගන්න විදිය. ඒ හැම එකෙම ඉතින් අර මේ 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 මෝඩකම මේ අවිද්‍යාව නිසායි මේක උනේ කියන තැනත් පෙන්වන්න පුළුවන් නම් ඒක අර අර විදර්ශනාව සම්පූර්ණයි වගේ. එතකොට ඒ කියන්නේ අපි සමුදයයි නිරෝධයයි දෙකම පෙන්වනවා. එතකොට ඒක తాවකාලික වේයටපත් කිරීමක් නෙවෙයි, හැදුන හැටිම පෙන්නලා එතනින්ම කඩලා දානවා කියන එක. ඒක තමයි විදර්ශනාවේ වෙන්න ඕන.
අර ඕස්ට්‍රේලියාවේ තියෙනව නේද බූමරන් කියලා එකක් නේද? ඒක විසිකරම ආපස්සටම එනවනේ. ඒ වගේ දෙයක් නේද?
ඔව්, අපි කරන කර්ම ඔක්කොම ඒ වගේ තමයි. විද්‍යාවෙන් මොනවා හරි කළොත් ඒක හොඳ විදියට හරි නරක විදියට හරි අපි ළඟටම එනවා.
මේ මේ විදර්ශනා කරනකොට මේ පුංචි ගැටලුවක් වාගයක් කියන අතරම මේ ඒක ඔය මට හිතෙන්නේ ඔය පද්ම මහත්මිය කියපු එකටත් රීටිසල්ලා වසන්ත කියපු එකටත් දෙකටම සම්බන්ධයි කියලා. දැන් මම ඇත්තටම හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ මේ සද්දයක් ආවොත් ඒක මේ සද්දේ හිතෙන් දැනගෙන දැන් එළියෙන් මේ සද්දේ හොයනවා, මේ ලෝකෙන් මේ සද්දේ හොයනවා පැත්තට යන එක මගේ හිත ටිකක් වැඩිපුර ඒ පැත්තට යනවා. හැබැයි මේ ඒ වෙලාවේ එනවා, දැන් උදාහරණයක් හැටියට කුරුල්ලෙක්ගේ සද්දයක් ඇහුනොත් මේ කුරුල්ලා එළියේ ඉන්නවා කියලා මං ගන්නවා කියලා අරගෙන ඊට පස්සේ මේ හිත නිකන් දුවන ගතියකුත් තියෙනවා. මේ කොහෙන්ද මේ ඉස්සරලා මේ සද්දේ ආවේ මට ඉස්සර මේ කියලා. අනේ ඒ හිත දුවන ගතිය ඇත්තටම මේ ඔය ඉස්සරලා ප්‍රශ්න දෙකට සම්බන්ධයි. ඒක මං හිතන්නේ නවත්තන එක හොඳයි නේද?
ඒක නවත්තන්නම ඕනේ නැහැ. ඕක තමයි මං හිතන්නේ අර වසන්තට කිව්වේ අර ධම්ම උජ්ජච්ඡය කියලා. ඒ කියන්නේ අපි සමහර විට ඒක විමසීම කිරීමත් හොඳයි. මොකද ඒ විමසීම කළාට පස්සේ ඊළඟ සැරේ ආයේ සිහිය පිහිටනකොට දැන් අර අවබෝධය තියෙනවනේ. එතකොට ආයේ ආයේ අර විදිහටම දුවන්නේ නැහැ. ඒ අවබෝධය ආවට පස්සේ ඊට වඩා ඒක පේනවා. දැන් අපි කුරුල්ලා කෑ ගහපු හින්දා සද්දේ ආවා, එළියෙන් සද්දේ ආවා. එහෙනම් එළියෙන් ආවා කියලා හිතන්නේ ඇයි කියන එක එක සැරයක් දෙසරයක් හොඳට නුවණින් මේ මසල බැලුවහම ඒකත් එළියෙන් ආව වෙන්න බෑ. අපේ මෝඩකමටයි එළියේ තිබ්බේ කියන පැත්ත විමසලා පෙන්වන්න පුළුවන්. ඊළඟට වෙන්නේ ඊළඟ සැරේ ආයි කුරුල්ලෙක් ගහන ඇහෙනකොට අපිට අර විදිහටම විමසන්න ඕනේ නෑ. මොකද ඒ අවබෝධය දැන් ඒක ටිකෙන් ටික එතෙන්ට එනවා. ඉතින් මුලින් ටිකක් ඒ විමසලා ආයේ එතෙන්ටම එන එක හොඳයි. දැන් ඒ බණ අහලා හාමුදුරන්ගෙන්ම ප්‍රශ්නත් විසඳ ගන්න පුළුවන්නේ නේද?
රවි මට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද? මෙහෙම දෙයක් ප්‍රවණාංශයේ ඉදාර ඉස්සනාවේදී මේ ඒක පැහැදිලි කරලා කෙනෙක් කරා ප්‍රශ්නකට මේ කොහොමද මේ ඊයේත් එක කතා වුණා මේ මම ඉතින් කවුන්සර්ස් එක දැන් ඔය දැන් අපි සමුදය දකිනකොට කියනවනේ දැන් සමුදය ධම්මානුපස්සී වාක්‍යයන් විහෙරති කියනවා. ඊට පස්සේ කියනවනේ අජත්තංව කායේ කායන පස්සේ බහිද්දාවක් කායන සංකල්පය. ඉතින් මේ ඒ දෙක කරනකොට දැන් කායට නම් එකිනෙකව කායට නම් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ධම්ම ඒ වගේම දැන් ඒ වේදනාවට කොහොමද ඒක කරන්නේ කියන එහෙම ප්‍රශ්නයක් පොඩ්ඩක් අපි කියලා ඉන්නකොට කොහොමද දැන් ඒක බලනකොට වේදනාවට එහෙම උපමාවක් අරගෙන වගේ
ඉස්සෙල්ලා කියන්න කයට ඒ ප්‍රශ්නයක් නැත්තේ. කයට කොහොමද තේරුම් ගත්තේ?
වත්නම් කියන්නේ මොකද? මම හිතන් ඉන්නවා ඉතින් ධන කෙනෙක් කියන්නේ මොකද?
මේ කයට අජත්ත කයයි බහිද්ද කයයි කියන එකට ප්‍රශ්නයක් නැත්තම් අර වෙයි ප්‍රශ්නයක් එන්න බෑ. ඉතින් ඒ දෙකේ කොහොමද තේරුම් ගත්තේ?
මම කියන්නේ මම
මොකද්ද අජ්ජත්තකයි මොකද්ද බහිද්දකයි
අජ්ජත්තකයි කියලා කියන්නේ දැන්
මට හොඳට කියන්නේ නැහැ මං හිතාගෙන මෙහෙමයි අජ්ජත්ත කිව්වහම මම ඇත්තටම අජ්ජත්ත කියපු එක මට හොඳ මට දැනෙන්නේ නැව දැන් මම පුටුවක ඉඳගෙන ඉන්නවා මං මේ හුඟක් වෙලාට කරන්නේ මං මේ අපේ පුටුවේ ඉඳගෙන ඇවාගෙන ඉන්නවා ඉන්නකොට මම අජ්ජත්ත කියලා මේ මං මේ මුළු ඇඟම තමයි මං හිතාගෙන ඉන්නේ නෑ නෑ බහිජ්ජ කියලා මගේ මුළු ඇඟම තියෙනවා නමුත් මම දැන් ෆෝකස් කරගෙන ඉන්නකොට මට දැනෙන්නේ ඔය දැන් එක තැනක් විතරයි එක්ක අත ගෑවිලා තියෙනවා දැනෙනවා මේ එතකොට කොහේ හරි කකුලක් ගෑවිලා තියෙනවා දැනෙනවා මේ මොහොතේ එතකොට මම ඔතනින් තමයි වෙන් කරගන්නේ දැන් මගේ මං බගේ දැන් අජ්ජත්ත කියලා මේ මොහොතේ මගේ ශරීරයේ තියෙන මේ මෙතන තැන මේ ස්පර්ශය නමුත් මගේ බහිජ්ජ කියලා මගේ මුළු හිතේ ඔක්කොම තියෙනවා අන්න ඔතනින් තමයි මං ඕ දෙක වෙන් කර කර යන්නේ තවසන්තර හරි කවුරු හරි සමොන් හොය ඇඩ් කරන්න පුළුවන් නම් මේ හොඳයි තිරුවන්සන්න
ඉස්සෙල්ලා කියන්නේ දැන් මේ මේ වසන්තත් හිතන්නේ ඒකමද
නැහැ
හරි දැන් විස්තර කරන්න එහෙනම්
දැන් අජත්තං වා කායේ කායං පස්සේ විහෙරති කොහොමද එතන එතන
අජත්තු දෙකම හරි හිතෙන්ම හදලා හිතෙන්ම දැනගත්ත දෙයක් පනවගත්ත දෙයක් කියලා
දැන් අජත්ත කය කියන්නේ මොකද්ද බහිද්ද කය කියන්නේ මොකද්ද කියන එකනේ ප්‍රශ්නේ නේද ඒකට මොකද
කියන්නේ අපි පටන් ගන්නකොට අජත්ත කය කියන්නේ සමුංගි කය බහිද්ද කය කියන්නේ අනිත් ඔක්කොම පිට තියෙන දේවල් ඒ විදිහට භාවනා පටන් ගන්නකොට බලන විදිය
ඔව් දැන් ඒ අදහස රසරත් කීප එකට වඩා වෙනස් වසන්ත කියන්නේ මොකද්ද
මේ දැන් දිවි මට මේ මෙහෙමයි දැන් එහෙම අපි හිතුවොත් දැන් කායනපස්සනාව පස්සනාව වේදනානපස්සනාව චිත්තානපස්සනාව ධම්මානපස්සනාව දැන් අපි හිතුවොත් එහෙම දැන් අජත්තකය කියන්නේ මගේ මේ කය මට තියෙන කය බහිද්දකය කියන්නේ බාහිර කය කියලා වෙන කෙනෙක්ගේ ඉදිරියෙන් කෙනෙක්ගේ කායය කය කියලා ඒක සිංහල එහෙම කියන මොනවා වේදනාවට කොහොමද අපි කොහොමද දන්නේ අනිත් එකලගේ වේදනාව අපි කොහොමද දන්නේ අනිත් එකලගේ මේ සිත විඥාන
ඉස්සෙල්ලා කය වලට බලනකොට පනවගත්ත මට්ටමට වෙනකන් බලනකොට ඊට පස්සේ තියෙන වේදනාවත් ඒ ඔක්කොම තේ ඉස්සෙල්ලා අරස කියනවා වගේ මුලින් කය දිහාම බලලා එකක් ඉවර කරලා ඉන්න කියලා මට හිතෙන්නේ.
මං හිතන්නේ මේ පොඩ්ඩක් ඉන්න මං හිතන්නේ දැන් දිලි කියපු එකයි වසන්ත තේරුම් ගත්ත එකයි දෙකක් කියලා අජ්ජත්ත බහිද්ද කියන්නේ.
ඔව් ඒකද මට තේරෙන්නේ ඒකද පොඩ්ඩ කියන්න බෑ පැහැදිලි කියලා හරියට දැන් ඉදි කීර්තිය කි මොකද්ද කියලා අහවත් දී පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ
මම කියන්නේ මම දන්නේ හැටියට දැන් ඔබට දැන් එකකට හරි දැනීමක් ඇති වුණා නම් පොට්ටබ්බයක් දැනීමක් ඇති වෙච්ච තැන ඒක දැනීමක් පමණයි නේද ඒක අඳුනාගත්තා නම් එතන ස්පර්ශයක් වෙනවා. ඒ කියන්නේ එතෙන්දී ඒ පිට රූපයකුයි ඇතුලේ රූපයකුයි වෙනස් කරලා පෙන්වන විඥානය. එහෙම නැත්නම් ස්පර්ශයක් හැදෙන විදියක් නැහැ නේ. අන්න එතෙන්දී තමයි ඒක පේන්නේ අජත්ත බහිද්ද කියලා. එතකන් ඒ අපි අඳුනගන්නකන් එතන නැහැ. නැත්නම් ඒක දැනීමක් පමණයි. ඒ අඳුනගන්නවා කියන්නේ නමක් දෙනවා කියන්නේ ස්පර්ශයක් ඇති වෙනවා එතකොට අපි එතනින් දුරට ගිහිල්ලා අන්න ඒ වෙලාවේ තමයි මේ ඒ අජත්ත බහිද්ද තත්ත්වය ඇති වෙන්නේ පිටින් වැදෙන රූපයයි තමුන්ගේ රූපයයි මේ දෙකේ ගැටණයක් ඒ දෙක වෙන් කරලා පෙන්වන්නේ විඥාණය ඒ වෙන් කිරීම තමයි ඒ ආයතන දෙක
අජත්ත බහිද්ද කියන්නේ මොකද්ද අජත්ත කියන්නේ මොකද්ද බහිද්ද කියන්නේ
අජත්ත කියන්නේ තමුන්ගේ පැත්ත පිට කියන්නේ අර පිටින් ලැබෙන අඳුනාගත්ත දේ.
ඒ කියන්නේ තමුන්ගේ ශරීරය තමයි අජත්ත.
අජත්ත. අර පිටින් අඳුනාගත්ත දේ
ශරීරයට අයිති නැති අනිත් ඔක්කොම බාහිරයේ බහිද්ද නේද?
ඔව්.
ඒක තමයි මං හිතන්නේ දිලිත් කිව්වේ. වසන්ත මොකද කියන්නේ?
දැන් ඒක හරිද එහෙම හිතන්නේ? මේක තමයි ප්‍රශ්නේ මම. මේ තමයි ඒක හරිද නැහැ
කියන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අජත්ත බහිද්ද කියන්නේ නේද? ඒක හරිද වැරදිද ඉතින් වචන අපිට ඩිෆයින් කරගන්න පුළුවන්. මේ
වේදනාවට කියන්නේ වේදනාවට පොඩ්ඩක් කියන්න.
වේදනාවට එනකොට ස්පර්ශයක් ඇති වුණා නම් නේ වේදනාවක් ඇති වෙන්නේ. ස්පර්ශය ඇති වෙන්නේ මුලාවක් උඩ නේද? එතකොට මේ වේදනාව ඇති වෙලා තියෙන්නේ මුලාවක් උඩ. ඒක පෙන්නපුවම ඒක පෙන්වන්න පුළුවන් නේ.
ආ එතකොට එතන වේදනා, මේ අජ්ජත් වේදනා, බහිද්ද වේදනා කියන්නේ මොකද්ද?
පාපේසන තේරුම් ගන්න තේරු මට තේරෙන්නේ නැහැ
ඉතින්. රවි අර මම ගන්න එක වැරදි. දැන් ඉඳගෙන ඉන්නකොට දැන් මගේ හිතේ තියෙනවා මවාගත්තු පණවගත්තු රූපයක් මගේ මුළු ඇඟම. නමුත් මේ මොහොතේ මම ඉන්නකොට මට මේ දැනීම එක තැනකට තියෙනවා. එතන තමයි දැන් මගේ ශරීරය. දැන් හුස්ම බලනවනම් මගේ හුස්මට තියෙන දැන් මගේ හිත තමයි දැන් මේ වෙලාවේ මම ඉන්නේ. නමුත් මගේ හිතෙන් පණවාගෙන තියෙනවා මේ ශරීරයක් කියලා. ඕ වගේ එතන වෙන් කරගන්න එක මං හිතුවා. මං ඉස්සලා කිව්ව එකයි එතන එක වැරදිද නැත්නම් ඒක කොහොමද හිතන්න පුළුවන්? ඊටව සබ්
එතන මේ හරිද වැරදිද කියනකට වඩා මේ වචනයක තේරුමනේ යන්නේ. ඉතින් තම තමන් තේරුම් ගත්ත හැටි. මං අජ්ජත්ත කියලා මං අදහස් කරන්නේ මේකයි, බහිද්ද කියලා අදහස් කරන්නේ මේකයි. එතකොට අපි දැන් මේ දැන් බුදුදහම තියෙන්නේ හැමතිස්සෙම ලෝකේ ඉන්න මට්ටමේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන්නනේ. එතකොට ලෝකයා ඉන්න මට්ටමේ අජ්ජත්ත බහිද්ද කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් අපේ ශරීරයටනේ අපි අජ්ජත්ත කියන්නේ. දැන් එතකොට මේ සාමාන්‍ය ලෝකයා හිතන මට්ටමින් පටන් ගන්න. අපි එකපාරට මේ අලුත් ලෝකයක් හදාගන්න එපා. ලෝකෝත්තර කියන ලෝකේ ඉන්න තමන්ට හිතෙන්නේ මොකද්ද අජ්ජත්ත කියනවා? ඊළඟට අපි අහලා තියෙනවා අර මං හිතන්නේ කමල් කියන්න උත්සාහ කළ අජ්ජත් ආයතන බහිද්ද ආයතන. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා ඕනනම් මනසක් දාන්න පුළුවන්. ඒවට අපි අජ්ජත්තනේ කියන්නේ. ඒවට අරමුණු වෙන ඒවට නේද බහිද්ද කියන්නේ. එහෙමත් ඒ වචනේ තියෙනවා. එතකොට මං හිතන්නේ අර සරත් කියන්න හදන්නේ දැන් අපිට එක වෙලාවක එක තැනයි දැනෙන්නේ. එතකොට එතන අපේ ශරීරේ තියනවා කියලා හිතනවා. ඒ ටික අජ්ජත් මේ අනිත් ඊට අමතරව ශරීරේ කොටස් ටික බහිද්ද කියලා හිතන්න පුළුවන් කියලා. ඒකත් ඉතින් කැමති නම් හිතාගත්තට කමක් නැහැ. ඉතින් එතන මම කියන්නේ ওই වචනෙට අපි තේරුමක් දාගන්නවා විතරයි. හැබැයි මම දන්නේ නැහැ ඇයි ඒ තේරුම දාන්නේ කියලා. මොකද දැන් ඒ මොහොතේ අජ්ජත්ත කිව්වත් ඒකත් මේ දැන් ඒ මොහොතේ දැනෙන තැන කිව්වත් ඒකත් හිතෙන් හදලා එළියෙන් තියපු එකක් නේ. ඒ අනිත් එකත් හිතෙන් හදලා එළියෙන් තියපු ස්වභාවයක් නේ. එහෙම හිතන්නේ නැද්ද? එතකොට ඇයි ඒක අජ්ජත්ත බහිද්ද කියලා වෙන් කරන්නේ අපිට? කොහමරි දැන් කයට නම් ඉතින් මට හිතෙන්නේ ලෝකෙට අයිති මට්ටමේදී නම් පටන් ගන්න තියෙන්නේ ඒ තමන්ගේ ශරීරය අජ්ජත්තයි ශරීරයට අයිති නැති ඔක්කොම බාහිරයි කියන අර සම්මතයේ ඉන්න මට්ටමේ. එතකොට අපිට ශරීර රූපේ තිබුණත් ඒකෙත් සමුදය බලන්න බාහිර රූපයක් තියෙනවා නම් ඒකෙත් සමුදය බලන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට නුවණක් එනවනේ මේ සමුදේ තියෙන කණුයි යෝක තියෙන්නේ. සමුදේ නැත්තම් ඒ ගැන කතාවක් නැහැ, ඒක උපදින්නේ නැහැ. නිරෝධ පැත්ත. ඒ විදිහේ අවබෝධයකට නේද ඔය දැන් ඔය කරන ටිකෙත් මං හිතන්නේ ඒක තමයි ඔයගොල්ලෝ කරන්නේ ඔය එක එක විදිහට දැලුවට. නේද?
ඔව්, හරි. එතකොට දැන් වේදනාවට බලුවම ඒක ඔය විදිහට හිතනවා කියලා තමයි මට දැන් මගේ දැන් ඒක වේදනාවක් දෙනවා. ඒක ඒක වේදනාවේ සමුදේ තමයි.
ඒ කරන්නේ කොහොමද වඩා දැන් කය දෙකකට බෙදුවේ ඇයි මේ මේ මගේ ඈ මගේ මගේ ශරීරයයි එළියේ වයි කියලා
ඇති ඉතින් සමුදේ ධර්මමාන පස්වා කායිකයේ අජත්තන් වා කායිකයන් කිසි දෙයක් බහිද්දාව කියලා තියෙනවා නේද? ඒක එතන පටන් ගන්න يعني එහෙම දෙයක් තියෙනවා මේ පිළිවෙත කියලා නේද? ඒක මම කතා කරනවා.
අව ඒ කතා කරන එක තමයි මම අහුවේ. දැන් කය ඇයි අපි මේ රූපේදී ඇයි අපි අජත්ත රූපේ බහිද්ද රූපේ දැන් මම අදහස් කරන්නේ ශරීරයේ අජත්තයි කියලයි ඒකට අයිති නැති රූප බහිද්දයි කියලානේ අපි භාවනාව කරන්න කලින් ඉන්නේ නේද? එහෙම ಜಾති දෙකක් තියෙනවානේ. එහෙම නැත්තම් මේ අජත්ත ආයතන ටිකයි බහිද්ද ඒවට අරමුණු වෙන ඒවා ටිකයි කියලා ಜಾති දෙකක් තියෙනා නේද පටන් ගන්නකොට?
ඔව් ඒක හරි.
එතකොට අන්න ඒ තියෙන එකේ ඇත්ත බලන්න තමයි දැන් බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ. කායනුපස්සනාව කියන්නේ කයක් තියෙනවා නම් ඒකේ ඇත්ත බලන්න. එතකොට කය අපිට දෙවිධයකට තියෙනවා. අජත්ත කියලා මේ කොටසක් තියෙනවා, බහිද්ද කියලා කොටසක් තියෙනවා. නේද? ඒ අපි ඉන්න තැන ඉඳලා ඉස්සරහට යන්න වැඩපිළිවෙලනේ මේ දීලා තියෙන්නේ. තැන් අපිට අජත්ත කියලා මොනවා හරි තියෙනවා නම් ඒකේ බලන්න කියනවා සමුදයයි වයයි. බහිද්ද කියලා මොනවා හරි තියෙනවා නම් ඒකේ බලන්න කියනවා සමුදයයි වයයි. ඒක පැහැදිලිද රූපෙට?
ඒක තරහතර පැහැදිලි රූපෙට. අර වේදනාවට කියන්නේ
නෑ, වේදනාවට යන්න එපා. ඉස්සෙල්ලා රූපේ ගැන පැහැදිලි කරගන්නකෝ. රූපේ ගැන පැහැදිලි නොකර වේදනාවට යන්න ගියට ඔක කරන්න බෑ. ඒ එතන අජත්තයි බහිත්තයි කියන එකේ ගැටලුවක් තියෙනවද රූපවලට? සරත්නාන් එකඟ වෙන එකක් නැහැ සමහර විට. දැන් අපි කිව්වේ මේ ශරීරය කියන එක අජත්ත, අනිත් ඒවා බහිත්ත වගේ නේ. නැත්තම් මේ ඇහැ කන නාසය දිව ශරීරය අජත්ත, ඒවා අරමුණු වෙන ඒවා අපි මේ සාමාන්‍ය ලෝකෙදි හිතන්නේ එළිය කියලා නේද? ඔතන නේද ඉන්නේ? ඒතර ලෝකයා ඉන්න තත්ත්වෙන් පටන් අරන් දැන් කායනුපස්සනාව වඩන්න කියනවා. ඒ සාමාන්‍ය පෘථග්ජනයටනේ ඔක කියන්නේ මුලින්ම. සාමාන්‍ය කෙනා රූපයේ මුලා වෙලා ඉන්න කෙනාටනේ ඔක කියන්නේ. මුලා වෙලා නැත්තම් ඉතින් මේ කායනුපස්සනාව වඩන්න ඕනේ නැනේ නේද? එතකොට අපිට මුලාවේදී අජත්ත බහිද්ද කියලා දෙකක් තියෙනවා. අපි දන්නේ නැහැ ඔක මුලාව කියලා. එහෙම නේද? පටන් ගන්නකොට කියන්නේ දැන්වත් කොච්චර කතා කළත් ඔය දෙක පිහිටනවනේ. තාම ඒක මිදිලා නැහනේ නේද? විදර්ශනය කරනකොට නැති වුණාට සාමාන්‍ය ලෝකෙදී ඔය දෙක තියෙනවනේ. අපි මේ විදර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටි පෙන්වලා දෙනවනේ ওই જાති දෙකේම. එතකොට අජත්ත කය කියලා දෙයක් තියෙනවා නම් ඒක ඇත්ත බලන්න. බහිද්ද කය කියලා දෙයක් තියෙනවා නම් ඒකෙත් ඇත්ත හොයලා බලන්න. ඇත්ත හොයලා බලන්නේ කොහමද? සමුදේ බලන්න, වය බලන්න. නේද? හටගත්තේ කොහමද කියලා බලන්න. පැහැදිලිද ඒක? සරට්ට පැහැදිලිත් දන්නේ ප්‍රශ්න තියෙනා නම් ඒක ප්‍රශ්න කරන්නේ ඇයි මන් දන්නේ ඇයි අර විදිහට හිතන්නේ කියලා මේ හිත වගේ ඉල්ල ඉතින් ගැටලුවකුත් නැහැ ඉතින් Tamanට මොකක් හරි අජ්ජත්ත කියලා හිතෙනවා නම් කරන්න තියෙන්නේ ඒකේ සමුදේ බලන්න වය බලන්න මොකක් හරි ගහිද්ද කියලා හිතෙනවා නම් කරන්න තියෙන්නේ ඒකේ සමුදේයි වයයි බලන්න මොකද එතකොට තමයි ඒක ඇත්ත දකින්න පුළුවන් එතකොට අර කායේ කායනුපස්සී කියන එක අපේ මේ ස්වාමීන් වහන්සේත් පැහැදිලි කළේ මේ ඇතයි කියලා ගත්තු කය කියන එක කායේ කායනුපස්සී එතකොට ඒ ඇතයි කියලා ගත්තු කයේ තියෙන්න පුළුවන් අජ්ජත් කය කියලා එකක් තියෙන්නත් පුළුවන් බහිද්ද කය කියලා එකක් තියෙන්නත් පුළුවන් ඒක පොදුවේ රූපේ කියන එක එතකොට අර ආනාපාන සති සූත්‍රයේදී පැහැදිලිව කියනානේ මේ කාය කොට්ටාසයන් අතුරෙන් එකක් තමයි ආස්වාසයයි ප්‍රස්වාසයයි කියන්නේ. ඒක කාය කියලා අපි මොනවා හරි පනෝ ගන්නවා නම් ඒකට උදාහරණයක් තමයි මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි. ඒ වගේ තව පනෝ ගත්ත ඒවා තියෙනවා. ඒතර ආනාපාන සතිය ඔකේ එකක්. කායඤ්ඤ තරං කියලා කියන්නේ අතන. මේක මතකයි ඇති නේද ආනාපාන සති සූත්‍රය. සාකච්ඡාව කළාද නැද්ද?
රවි දැන් ඔතෙන්දී ඇත්තටම මේ වෙන්නේ අපි කොහොම කිව්වත් එක මොහොතකදී යම් කිසි දෙයක් අපේ හිතට එන්නේ දැන් ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට වුණත් අපි හිත ආශ්වාසයට යනවා කියන්නේ ඔතන හිතෙන් ආශ්වාසය කියන එක අපි අඳුර ගන්නවා අඳුරගෙන මේ ඒ එතකොට ඒ හිත තමයි බලන්නේ තියෙන මේ ආස්වාසය කියලා එකක් අපි අඳුරගත්තා ඒ අජ්ජත් බහිද්දටත් වැඩිය එතන ඔය ඒ මොහොතේ අඳුරගත්තක ඒක අඳුරගත්තේ කොහොමද කියලා විමසනේ එකනේ එක තමයි නේද වෙන්න ඕන කියලා මට මේ අර අජ්ජත් බහිද්දටත් වැඩිය උතන නේද වෙන්නේ කියලා ඒ මොහොත කියලා තමයි මට දැන් හිතුනේ කරුවන් සර්නේ
ඒ මොහොත කියන එක හරි ඒ මොහොතේ දැනගත්තු දේ අපිට අජ්ජත් දෙයක් වෙන්නත් පුළුවන් බහිද්ද දෙයක් වෙන්නත් පුළුවන් ඒ දේ ඒ කියන්නේ ඵලය දැන් ඔයා කතා කරන්නේ සමුදේ දැන් හුස්ම කියන දෙයක් තියෙනවා නම් ඒක හටගත්තේ කොහොමද එතෙන්දි තමයි මොක මේ කාය ස්පර්ශයක් දැනিলা හිතෙන් හිතලා නේද ඔක හැදුවේ. දැන් එතෙන්දී අපි බලන්නේ හටගත්තු හැටි. ඒ කියන්නේ සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති තැනට ඔය යන්නේ. තේරුණාද? අක සමුදය ගැනයි ඔය කතා කරන්නේ. හිතෙන් හදපු දේ නේද ඔය දැනගත්තේ. එතන ඇත්ත නොදන්නකම හින්දා නේද අපි ඔක බාහිරෙන් පැනෙවි. එතකොට ඒ සමුදයයි වයයි ඔය පෙන්වන්නේ. දැන් සමුදය වය පෙන්වන්න කලින් අපි රූපෙකින්නේ පටන් ගන්නෙ. ඒ කියන්නේ ආස්වාසය කියන රූපෙන්නේ පටන් ගන්නෙ. එතකොට ආස්වාසය හරි ප්‍රාස්වාසය කියලා හරි කොටසක් තියෙනවා. ඒ කොටස උදාහරණයක් කය කියලා අපි මොනවා හරි ඒ කියන්නේ රූප කියලා යම් කිසි දෙයක් පනවනවා නම් ඒකට එක උදාහරණයක් ආස්වාස ප්‍රස්වාස. ඒතකොට ඒකෙන් තේරුම් ගත්තොත් අනිත් රූපවත් මෙහෙමනේ කියන ධර්මතාවයේ දැකීමේ හැකියාවක් තියෙනවා මේකේ. ඒතකොට මේ ආනාපාන සතිය එක කමටහනක් විතරයි. ඒකෙන් අවබෝධ කළොත් නුවණක් එයි අනිත් රූපත් මේ විදිහටමනේ පනවලා තියෙන්නේ. එතකොට අපි ඇසුරු කරලා තියෙන්නේ මේ ඇතයි කියලා ගත්තු රූපේ. එතකොට ඒ ඇතයි කියලා ගත්තු රූපේ ඒකේ තමයි කායය කියන්නේ ඒක. අන්න ඒකේ කායනුපස්සීව ඉන්න. කායනුපස්සීව ඉන්නවා කියන්නේ ඒකේ සමුදය වය බලන්න ඕන. එතකොට ඒ සමුදය ගැන තමයි මේ සරත් කියන්නේ නේද?
කියලා මට එහෙම තමයි හිතෙන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙනවාද මේ අර රූපය පිළිසිඳ දැකලා නැති ගැතිය?
ඔව්. ඔව් රූපේ පිරිසිඳ දැකලා නෑමයි. ඒ හින්දා තමයි කායනුපස්සනාව වඩන්න ඕන. රූපේ පිරිසිඳ දැක්කනම් ආයි කායනුපස්සනාවක් වඩන්න ඕනේ නෑ. ඒතර පිරිසිඳ දැකීම සඳහා තියෙන මාර්ගය තමයි කායනුපස්සනාව. තේරුණාද? ඒතර රූපේ පිරිසිඳ දැකලා නැති හින්දාමයි ඔය අජ්ජත්ත බහිද්ද කියලා දෙයක් තියෙන්නේ. ඒකේ සමුදය දැක්කනම් අර අර කමල් කිව්වා වගේ මේ ඒ කමලුත් කතා කළේ සමුදය ගැන. ඒ සමුදය දැක්කනම් ඒ කියන්නේ සමුදය දන්නේ නැති හින්දාමයි අපි අජ්ජත්ත බහිද්ද දෙකක් බෙදාගෙන ඉන්නේ. සමුදය දැක්කනම් එතනම නිරෝධේ පේනකොට මේක නිරෝධ ධර්මයක් නං ඕක කොහොමද මේ අජ්ජත්ත බහිද්ද දෙකකට බෙදන්නේ? එතකොට ඒ රූපේ පිරිසිඳ දැකලා නැති තාක්කල් තමයි අජ්ජත්ත බහිද්ද කතාවක් තියෙන්නේ. ඒ වගේමයි අනිත් ටිකටත් වේදනාව පිරිසිඳ දැකලා නැති හින්දායි අජ්ජත්ත බහිද්ද දෙකක් තියෙන්නේ. එතකොට ඒකෙන් මිදෙන්නයි වේදනානුපස්සනාව තියෙන්නේ. ඇත්ත අවබෝධ වෙනකොට අපි ඒවායින් මිදෙනවනේ, ඒවා ඉක්මවා යනවනේ, නැත්නම් අර ඇසුරු කරන්නේ නැති තත්වයකට එනවනේ අනිසිතෝච විහෙරති. ඒ සඳහා නේද මේ කායනුපස්සනාව වඩන්න තියෙන්නේ. අවබෝධය එනකම් පිරිසිඳ දකින්නකම් පිරිසිඳ දැකලා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වැඩේ ඉවරයි. තේරුණාද? පැහැදිලි නැදිද?
තේරුණා කියන්නේ අර නික විදුලි කොටනා වගේ දැහැගෙන යනවා හිතන්න ඕන කරා. තේරුණා.
වසන්ත මොකද කියන්නේ?
ඒ මම තේරුණා තේරුණා දැන් මේකද ඔක අහලා තියෙනවා. නමුත් හරික පාත්තම දැන් ඔය දැන් හරියට ඒක සමුදේටම ඉස්සරහට යන්නේ සමුදේ එතන හිටින හැටි බලන නිසා අර දැන් ඒක හිතන්න ගත්තා අධ්‍යාත්ම මොනිකවද බල මහිදවකෙන් ධම්ම වලට දාගන්න සල්හා වන්න තුන පොඩ්ඩක් පරිලෙන්නේ. ඒකයි
ඒ ඔයා ඔයා ධම්ම වලට ඒ හරියට යන්න එපා දැන්. මේ දැන් ඔයා හරි ඇවිදිනකොට කකුලයි පොළොවයි හැදුවනි. ඒ කකුල කකුල අජ්ජත්ත පොළොව බහිද්ද. නේද? පොළොවට අපි අජ්ජත්ත කියන්නේ
නැහනේ. නෑ මම ඒක හරිය කරගෙන කියන්න හොඳට එක පාර්ශ්වෙම මම වේදනාව පැත්තට හිතන්න ගත්තා. එතකොට බහිද්ද මට වේදනාව කියන්නේ ඒකට පැටලෙන්න ගත්තා දැන් බහිද්ද වේදනාව මොකක්ද දැන් මෙහෙම එකක් එන්න ගත්තා
ඒ ඒ පැටලෙන්න හේතුව විදිහට මම දකින්නේ ධාම කායනුපස්සනාව වැඩිලා මදි. ඕකේ පිළිවෙලක් තියෙනවා. අපි කොහොම හරි මතක තියාගන්න මේ ලෝකේ ඉඳලා ලෝකෙන් ඈතර වෙන්නයි මේ සතිපට්ඨානෙ තියෙන්නේ. අන්තර ලෝකෙට අයිති මට්ටමේදී අජ්ජත්ත බහිද්ද තියෙනවා. ඉතින් අජ්ජත්ත එකෙත් වෙනම බලන්න බහිද්ද එකෙත් වෙනම බලන්න. මේ බැලීම තුළ ඒක පිරිසිඳ දකිනකොට ඒකෙන් මිදෙනවා. මේකත් මේ මෝඩකමට අවිද්‍යාවට පනවගත්තු එකක් නේ කියලා නුවණ පහළ වෙනවා ප්‍රඥාව. දැන් අපි මේ ප්‍රඥාව ඉස්සර කරගෙන දාන්නනේ යන්නේ. මේක වැඩිලා නැතුව
මම හිතනවා ඒක තමයි මට වැදගෙනකොට උනේ. මම හිතන දැන් මට තේරුම් ගොනේ කියලා මම ඒක ගැන මෙහෙම කර නැතුව මම වේදනාවට පොඩ්ඩක් නෙමෙයි කිව්වම ස්විච් වෙනවා අර ධම්ම උද්දච්ච. දැන් ඒකෙන් හිතන්න යත් එක එක දේවල් ඔහොම ඔහොම ඒක ඒක පැටලම නිසා කරේ. ඒකට මම එතන තමයි මම හිතන්නේ පොයින්ට් එක උනේ චේන්ජ් එකට. භාවනාවේ හිතුවේ නෑ අර ඊළඟ ස්ටෙප් එකට ගිය නිසා තමයි ඔක මේ උන් උනේ කියලා දැන් මට පිටින්.
අතන මෙහෙම දෙයක් තියනවා. දැන් අපි අක හදිස්සි වෙන්න දෙයක් නැහැ. කය ගැන හොඳට බලන්න. කායानुපස්සනාව වැඩෙනකොට විභේම වේදනානුපස්සනාවත් වැඩෙනවා. සතර සතිපට්ඨානෙම තියෙනවා මේ කායानुපස්සනාවේ. එහෙනම් වෙනම කලබල වෙන්න එපා.
පස්සේ
හදිස්සියක්. ඔව්. ඒ හදිසි වුණොත් අර දෘෂ්ටි වලට වැටෙනවා.
ඒතර වන්නේ ඒ විතරක් නෙමෙයි මේ ධර්මවත් කියලා කියනවා.
ඒක තමයි ඔය ආනාපාන සති සූත්‍රෙත් ඕක හරි ලස්සනට තියෙනවා නේද? කායනුපස්සනාව අර එක එක ඉස්සෙල්ලා සතර සතිපට්ඨාණි වැඩෙනවා ඊළඟට බොජ්ජංග වැඩෙනවා කියලා. කායනුපස්සනාව හරියට ඒක කරන්න. දැන් මේ බය වෙන්න එපා. අපි මේ තාම කායනුපස්සනාවේ ඉතුරු ටික නැහැයි කියලා. එහෙම වෙන්නේ නැහැ. දැන් ඔය ඉස්සෙල්ලත් කිව්වේ දැන් දුක පිරිසිඳ දකින්නවා කියන්නේ දුක විතරක් දකින්නවා නෙමෙයි. සමුදයක් දකින්නවා, නිරෝධයක් දකින්නවා, මාර්ගෙත් වැඩෙනවා.
ළමින් දැන් මේ දුක පිරිසිඳ දකින්නවා කියන එක එන්නේ සාමාන්‍ය කිව්වේ එහෙම විරෝධක් පරිපලක් හැදිට සමුදය දකින්නකොට ඒ තුලින් තමයි දුක පිළිසින් දකින්නේ. එහෙමයි වෙන්නේ. ඔයසල් නැත දුක කියන පිළිසින් දකින්න බෑ සම්බුද්ධ දකින්න නැතු. එහෙම හිතුවත් හරි නේද?
ඔව්. ඔව් එක පැත්තකින් ඒ කියන්නේ මේ අවිද්‍යාව නිසා මේක සකස් වෙනවා. එතකොට ඒ පැත්තක් දැක්කොත් තමයි ඔක ඇත්තටම දුක කියලා තේරෙන්නේ නේද? නැත්තම් අපිට ඔක දුක කියලා තේරෙන්නේ
නැහැ නේ.
දැන් ඔව් මුලින් ඉන්නේ ඉතින් එළියේ රූපයක් තිබුණාට අපිට මොකද අපිට දුකක් නැහැ නේ කියන තැනක නෙන්නේ මං ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ එතකොට එතනින් එහාට යන්න ඒක අර වතුරේ බල්ලා හැදුවේ මෝඩකම හින්දානේ කියන ඒ සමුදේක තමයි ඒ දුක දකිනකොට සමුදයක් දකිනවා කියන්නේ ඒක එතකොට අර ලෝකෝත්තර දර්ශනයට එනවා අපි එතෙන්ට එනකන් කතා කරන්නේ ලෞකික දුකනේ ලෞකික දුකයි සපයිනේ එතකොට තමයි අර අර ජරා මරණ අරව මේවා මේ අනාගතේ ඕක නැති වෙනකොට දුකයි කියලා එහෙම විස්තර කරන්නේ එතකොට එතනින් එහාට ගිය දුකක් තියෙනවා මෙතන මේ අවිද්‍යාවෙන් මේක පණවපු එකමනේ දුක කියන තැන එතන එන්නේ ඒක තමයි අර මං ඇහුවේ අර ලෝකෝත්තර දර්ශනයේදී දුක කියන එක ඒ මොහොතේ දුක. අනාගතේ එන දුක නෙවෙයි. නේද? මේ මොහොතේ ජාතිය නිසා මේ මොහොතේ දුක. මේ මොහොතේ ඔක උපද්දපු එකමයි දුක. පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඒක තමයි මේ අපි ඇති කරගන්න ඕන එක. අපි දැන් දුක කියලා දන්නවා කියලා හිතන් ඉන්නේ ওই ලෝකෙට අයිති දුක. ඒක දුක නෙවෙයි. කර සාපේක්ෂක දුකනේ සැප නැති හින්දා දුක වේලාවක සැපයි වේලාවක දුකයි නේද එළියේ රූප වලින් විඳින දුක දැන් පේන්න ඕන රූපයක් ලෝකේ හදන එකම මේ අවිද්‍යාව යෙදෙන නිසායි ලෝකේ හදන්නේ ඒ හැතීමම දුක අන්න ඒක ගැනනේ ලැජ්ජාව ඇති වෙන්නේ මොන මෝඩකමටද මේ ලෝකේ හැදුවි කියලා එතන නේද කලකිරෙන්නේ අනේ ඒ කලකිරීමෙන්නේ අවබෝධය තුල. එතකොට අවබෝධය කියන්නේ චතුරාර්ය සත්‍යෙම දකිනවා එතන. සම්මාදිට්ඨිය කියන එක. එතට එතන එක සත්‍යයක් නෙමේ සත්‍ය හතරම එකට එන්නේ. හැබැයි අපි එකක් දැක්කා කියන්නේ හතරම දැක්කා.
තව මේ උතෙන්දි මං චුට්ටක් ඇඩ් කරන්නද මොකද මේ මම මේ ඊයේ පෙරේද අහල් ඇව්වා මේ අනුමදස්සී ස්වාමීන් වහන්සේගේ අස්වාසි සූත්‍රය ඔය වසන්ත තමයි ඉවලා තිබුණේ ඒකේදී මට තේරුම් ගිය හැටියට අපිට අපි දැන් හිතුවට ඔය සමුදේ දකින්නවා එහෙම කියලා අපි හැමතිස්සෙම දකින්නේ මේ අතීතයේ වෙච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ඔය අපේ බල මේ සත් ඔය විරිය සති ඔය ටික වැඩි වෙලා එක මොහොතක ඕක වර්තමානයේම දකින්න පුළුවන් වෙයි. නමුත් අපිට දැනට කරන්න තියෙන්නේ පුළුවන් තරම් ඔය ආයතන වෙන් කරලා බලන එකමයි දැනට කරන්න තියෙන්නේ කියලා කිව්වා වගේ අදහසක් තමයි මගේ ඔළුවට ආවේ බණ අහපු වෙලාවේ මට මං හිතන්නේ මං හරි කියලා. තේරුවන් සරණයි.
ඒක හරි ඒක තමයි මේ කියන්නේ දැන් තාම අපි ඕක පිරිසිඳ දැකලා නැහැ කියන එක පිළිගන්න. හරි. පිරිසිඳ දැකීමට යන්න මාර්ගය වඩන හැටිනේ මේ කතා කරන මොකද්ද කරන්න ඕන? එතෙන්දී දැන් කායනුපස්සනාව වඩන කොට තමයි සතර සතිපට්ඨානෙ එන්නේ. කායනුපස්සනාව වඩන කොට තමයි සති සම්බුද්ධංගය පහළ වෙන්නේ. ධම්ම විචය සම්බුද්ධංගය පහළ වෙන්නේ. ඒව මුලින් ඇති කරගෙන අපිට මේ මේක කරනවා කියලා එකක් නැහැ. අපි ඒක ඇති වෙන්න වැඩපිළිවෙල කරනකොට ඒක පහළ වෙනවා. දැන් බොජ්ජංග කියන ඒවා පහළ වෙනවා. ඒ කියන්නේ ඒ වැඩපිළිවෙලේ යෙදෙනකොට පහළ වෙන දෙයක් ඒක. දැනට ඒක තියෙනවා කියලා හිතන්න එපා. නේද? එතකොට අපිට මුලින් ඒක තමයි මම කිව්වේ. අර දැන් අපිට මේක හිතුණට ඕක ඉස්සර කරගන්න ගියොත් ඒක දෘෂ්ටියක් වෙනවා. මම හිතන්නේ වසන්ත අධ්‍යක්ෂකේ ඒක කියලා.
ඔව් හිතන්නේ ඒක තමයි වුණේ මට.
ඉතින් අපි ඒක පහළ වෙන වැඩපිළිවෙල තමයි මේ මේ කායනුපස්සනාව වඩන එක. ඒ වඩද්දී අපිට පටන් ගන්න තියෙන තැන බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ අජත්ත කය ගැන බලන්න, බහිද්ද කය ගැන බලන්න. බලන්නේ කොහොමද කියන එක ඊළඟට පෙන්නනවානේ. සමුදය බලන්න, වය බලන්න. ඒතර අපිට මේ මේ අජ මේ මේ ශරීරයක් නැහැ කිය කියා ඉන්න එපා. ශරීරයක් තියනවා මේ මේ තියනවානේ හොඳට. තියනා නම් ඒක හටගත්තේ කොහොමද කියලා පෙන්නන්න. බාහිර රූපයක් තියනවා නම් මේ මේසයක් තියනවා, කම්පියුටරයක් තියනවා. ඒ තියෙන එකෙන් පටන් ගන්න. ඉති රූපං කියන්නේ ඒකනේ. මේකයි රූපේ. තත් රූපේ ඇත්ත දකින්න නම් අපිට කරන්න වැඩක් තියෙනවා. මොකද්ද ඉති රූපස්ස සමුදේ වූ කියන එක හොයා ගන්න ඕන. සමුදේ හොයනකොට දැන් අපි Taman තුලින් නැත්නම් ආයතන පැත්තෙන් බලන්න ඕන කියන එක දැන් දන්නවනේ. එතකොට ඒ සමුදේ බලන බැලීම තුල තමයි අපිට නුවණක් එන්නේ. ඕක හිතෙන් හදපු එක නෙවෙයි දැනගෙන තියෙන්නේ. එළියේ තියෙන එකක් බවට පත් කරලා තියෙන්නේ මෝඩකමටනේ, අවිද්‍යාවටනේ. එතකොට ඕක ආයෙ ආයෙ පෙන්වන්න ඕන. මොකද තාම අපි ඒක පිරිසිඳ දකින මට්ටමක නැහැ තාම. ප්‍රත්‍යක්ෂ ගතියක නැහැ ඕක කොච්චර කතා කළා. ඒ හින්දා තමයි මේක අර භාවිතා බහුලී කතා. අද අද කතා කළේ ආසේවිතා එකක් නේද? ඒ ආසේවිතා භාවිතා බහුලී කතා. නැතුව අපි මේක දැන් හරි මේක දැන් අවබෝධයි දන්නවා කියලා තැනින් දාන්න ගියොත් ඒක වරද්ද ගන්නවා. ඒක මේ ක්‍රියාව කිරීම තුල තමයි බොජ්ජංග ධර්ම පහළ වෙන්නේ කියන එක ඔක හරි පැහැදිලි මේ ආනාපාන සති සූත්‍රය. ඒක කතා කරපු ටිකේ ඒ ටික කතා කළා. මං හිතන්නේ අර මං කිව්වේ අස්ස සාමීති සික්කති. පස්ස සාමීති සික්කති කියන්නේ අනාගත ධර්මයක් කියලා. පජානාති කියන එක මේ අපි ඉන්න මට්ටම. ඔය අජ්ජත්ත කියලා පජානාති. වහිද්ද කියලා පජානාති. ඒක හැබැයි තාම විදර්ශනේ නෙවෙයි. විදර්ශනේ වෙනකොට අස්ස සිස්සාමීති සික්කති. පස්ස සිස්සාමීති සික්කති කියන තැනට ඒක වෙනස් වෙනවා. ඒතර ඒ දර්ශනය තුළ අනාගතයේදී මෙහෙම හික්මෙන්න පුළුවන්. මේ බැලීම තුළ. ඒතර අපි කරන්න ඕන මේ වැඩපිළිවෙල කරනකොට සිද්ධ වෙන දෙයක් ඒක. හික්මීම එන එක. නැතුව අපි බලෙන් කරන්න ගියත් තා රූපයක් නැහැ. ලෝකයක් නැහැ. එහෙම බෑ. ඒක මේ ඒක වැඩෙන ධර්මතාවයක්. يعني ප්‍රඥාව තුලින් මතුවෙන දෙයක් ඒක. තේරෙනවද මේ වෙනස? ඒ සූත්‍රයේ තියෙන එකමයි මේ මේ සරත් කියන්නේ. ඒක වෙනස් වගේ පේනවනම් ඒක කියන්නේ. මට හිතෙන්නේ මං කියන්නේ කියන කතාවමයි කියලා.
නෑ නෑ මට හොඳට තේරුණා මේ අපිට කලබල වෙන එක.
කලබලේට කලබලේ වෙද්දී ගමට මම නිවන් දක්වන්න යනවා නේද?
ඒක හරි ඒක තමයි කියන්නේ මේ මේක ප්‍රගුණ කරන්න නැතුව බලාපොරොත්තු වෙනවා ඒක මේ දැනීමකින් ඉක්මනින් ගන්න මේ දැන් මම මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්නම් දැන් මම අද කිලෝමීටර් 6ක් ඇවිදිනවා ඒ ඇවිදිනකොට ඉස්සරහා පාර පේන හරි මං හුඟක් පහල බලාගෙන යන්නේ ඒ පාර පේනකොට මම කල්පනා කරන්නේ හැම වෙලාවෙම මේක මගේ හිතේ තියෙන දෙයක් එළිය දාලා තියෙනවා කියලා. ඒත් එක්කම අඩිය වදිනකොට හැම මොහොතේම මම කල්පනා කරනවා මේ වදින්නේ මේක දැනීමක් ඒක ඒක මේ මේ දැලීමෙන් තමයි පෙන්වන්නේ පොළොව හයිය පොළොවකුයි කකුලකුයි පෙන්වන්නේ කියලා. ඕක දැන් සෑහෙන කාලයක් කරගෙන කරගෙන යනවා. නමුත් තාම ඒක මේ කම්ප්ලීට්ලි මේ අවබෝධ වෙලා නැහැ. හැබැයි ලේසි එක කර ඒක ඒක හිතාගෙන හිතන්න පුළුවන් හරි පහසුවෙන් මේ ඉස්සෙල්ලා ඒක කරන්න අමාරුයි හැබැයි තාම එළියට එළියේ තියෙන ඒ කියන්නේ ඇතුළෙම තියෙනවා කියලා පේන්නේ නැහනේ අන්න ඒකයි කියන්නේ කියන්නේ කරා මේක කරලා අවුරුදු ගාන සමාහට කොච්චර කාලයක්ද කියන එක කියන්න බෑ කවදා හරි ඒක දැනේවි එතකන් ඉතින් ඉන්න වෙනවා හදිස්සි වෙලාවට හරියන්නේ නැහැ නේ ඉරොන් සර්නේ
හැබැයි ඒකේ යෙදෙන්න ඒ අවබෝධි එනවා කියන එකත් අර වෙනදට වඩා දැන් අවබෝධයක් තියෙනවා. කලින් තිබුණ ප්‍රශ්න දැන් නැහැ කියන පැත්තකුත් ඒක තියත් පේනවා නේද කොමාර්?
ඔව් ඒක තමයි එන්ඩෙන් එක දියුණු වෙනවා. ඒක තේරෙනවා කියන්නේ දැන්ක හිතන්න එහෙම හිතන්න හුඟක් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා හැම නෑ නොයික් දේවල් හිතෙනවනේ ආයක අරක හිතලා ඉන්න දැන් එහෙම නේ දැන් හැම අඩියටමත් එහෙම මතක් වෙනවා මේ පාර පේන පාර වෙනස් වෙවි අනේක මගේ හිතේම වෙනස් වෙනවා කියලා හිතන එච්චර අමාරුවක් නෑ ඒ වුණාට ඒක අවබෝධ වෙන්නේ නෑ ඒ කියන්නේ පේන්නේ නෑ ඒ විදිහට ඉතින් හැබැයි හිත හිතා යනවා දිගට ඒක තමයි කරන්නේ හැබැයි එන්නේ පහසුයි ඒව කරනකොට වෙන දේවල් කිසි දෙයක් පේන්නේ එහෙම නෑ කිලෝමීටර් 6ක් ඇවිද්දාට මම කවුරුවත් දැක්කේ නැහැ. මේ මිනිස්සු පිරිමි ගියාද, ගෑනු ගියාද, කවුරු ගියාද දැක්කේ නැහැ. අන්න ඒ තත්ත්වයට වගේ ඉන්න පුළුවන්. ඉතින් තව තව දිනු වෙවි කියලා හිතනවා.
ඉතින් මං හිතන්නේ ඕකේ අර මාර්ක් කරන්න ඕන මොකද්ද කියන එක පැහැදිලි කරගන්න විතරයි මේ සාකච්ඡා තියෙන්නේ කරන එක ඉතින් තම තමන් ඒකේ යෙදෙන්න තමයි මේක මේ ඇත්තටම අවබෝධ වෙන්නේ මේ මොකද්ද කියන්නේ කියන එක අපි මේ වයින් අපි අර කර හිටිය එකේ වැරද්දක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් සකස් කර ගැනීම තමයි දහමට අනුව මේවයි දිවෙන්නේ. පැහැදිලි ඇති නේද?
මොනවද පැහැදිලි නැද?
කොහොම හරි අපි අර දහමට ගැලපෙන්නම ඕන කියන පැත්ත ඒකට තමයි අපි ඔය එක එක මේ සූත්‍ර එහෙම අරන් සාකච්ඡා කරනකොට අපිට තව තව පේනවා බුදුහාමුදුරුව මෙන්න මේ වගේ දේවලු කියලා තියෙනවනේ කියලා. එතකොට අර තමන් ප්‍රායෝගිකව කරනකොට මේක හරි කියන පැත්තක් පේන්න ගන්නවා නේද? ලෝකෙන් එතර වෙනවා කියන්නේ අර නිකන් සමාධියකින් එන එකක් විතරක් නෙවෙයි මේක ප්‍රඥාවක් වැඩීමක් මේ කරන්නේ. විදර්ශනය කියන්නේ ප්‍රඥාව වැඩීමමයි. හඳයි එහෙනම් ඇති නේද දැන්?
එහෙනම් ගයිද කියලා මාරක්
තෙරුවන් සරණයි එහෙනම්.
තෙරුවන් සරණයි.